ආ ඔව් මං ඉන්නවා මේ මං කල්පනා කරේ මොකද්ද ඔගේ ප්‍රශ්නේ කියලා.
පොඩ්ඩක් මේ අප මතක නැත්තම් අහන්න එපා.
නෑ මේ මේ ඒක ප්‍රශ්නයක් තමයි මේ මම සද්දයක් ඇහිලා එක්ක රූපයක් දැකලා ඒක මනෝවිඤ්ඤාණය කරගෙන එලියෙන් තියලා ලෝකේ හදා ගන්නවා කියන තැන තමයි ඉතින් අපි දැන් පුරුදු කරන්නේ. දැන් මම එහෙම ඉඳගෙන ඉන්නකොට මේ දැන් පුටුවේ ඉඳගෙන ඉන්නකොට මම ටක් ගාලා අර ඔරලෝසුවේ සද්දෙට ටික් ගාලා කන යනවා. එතකොට මම උත්සාහ කරනවා මේ ඒක මම හදාගත්තු ලෝකය මං හදාගත්තු ඔරලෝසුව එළිය තියනවා කියලා ඒ පැත්තෙන් හිතන්න. ඊට පස්සේ ටික් ගාලා ආයි චුට්ටකින් ආයි ටික් ගන්නකොට ඕකම වෙනවා. එතකොට අර මේ ওই දෙක අතර පොඩි පරාසයක් අහු වෙනවා. ඒ පරාසය මේ එතන මොක් හරි අපිට විදර්ශනාවක් කරන්න ඕනද නැත්නම් එතන මේ නිකම්ම ගෙවිලා යනවා එක සද්දයක් එනවා අර ඊළඟ සද්දේ බලාපොරොත්තුෙන් එතන ඉන්නවා වගේ ගතියක්ද එන්නේ කියලා මට නිකන් ගැටුවක් ආවා. එතන මේ වැදගත් නැද්ද නැද්ද කියලාත් මට තේරෙන්නේ නැහැ හරියට. මේ මම ඒකයි යව්වේ ඒක පුළුවන් නම් සාකච්ඡා කරමු තිරුවන් සරණයි.
ඒකයි දැන් කැමතිනම් බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් එහෙම හිටියොත් බලාපොරොත්තුෙන් ඉදීමක් එහෙම ඉන්න අවශ්‍ය නැහැ ඒ වුණාට නේද. අපි කරන්න හදන්නේ මේ වෙලාවේ එන අරමුණ සිහියෙන් නුවණින් බලන එකනේ. එතකොට එක ටික් සද්දයක් ආවොත් ඒක සිහියෙන් දැනගන්නා එහෙම දෙයක් අහුණා කියලා ඊළඟට අපි පරණ පුරුද්දට උකරලෝසේ සද්දෙ කියලා හිතුණා. ඒ වුණාට දැන් සිද්ධ වුණේ මොකද්ද? ආයතන වෙන් කළොත් සෝත ආයතනයි මන ආයතනයි. සෝත ආයතනෙන් සද්ද සංඥාව උරලෝසුව හදලා තියෙන්නේ හිතන්න ගිහිල්ලානේ මන ආයතනෙන්නේ. ඒ දෙක අපිට වෙන් කරලා පෙන්නලා දෙන්න පුළුවන්. ඒක මුලින්ම එන්නේ මන ආයතනෙන් එකතු කරන ඒවා ටිකෙන් ටික අඩු වෙනවා. ඒකට සබ්දයක් ඇහුණා කියන මට්ටමට එන්න පුළුවන් රූප හදන්න නැතුව. රූප හැදුවොත් ඒත් ගැටලුවක් නැහැ. දැන් හැදුවේ හිතෙන් කියලා දන්නවා. මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා කියලා දන්නවනේ. ඒක තේින් නැත්නම් ඒක මතක් කරලා දීමක් කරන්න ඕන. ඒ අපතරදී අරමුණක් නැත්තම් ඉතින් ඒක කරන්න දෙයක්වත් නැහැ. අර කලින් අරමුණ ගැන තිනම් මෙනෙහි කරන්න පුළුවන්. ඒක තාම පැහැදිලි නැත්තම් ඒක පැහැදිලි වුණාට පස්සේ ඉතින් සද්දේ අහගෙන ඉන්නා රූප හැදෙන එක ටිකෙන් ටික අඩුවේ. ඇහෙනවා සද්දයක් ඇහෙනවා විතරයි. ඇහෙනවා ඇහෙනවා මොනවා හරි ඒකට අපි රූප එකතු කළොත් නුවණින් පෙන්නනවා ඒක මේ හිතෙන් හදලානේ එකතු කළේ. ඒක සද්දට අයිති නෑනේ. දැන් උරලෝසුව කියන එක ශබ්දයට අයිති නෑ. සද්දයනුව හිතන්න ගිහිල්ලා තමයි අපිට උරලෝසුවක් ලැබුණේ. එහෙනම් ඒක උරලෝසුවෙන් ආපු සද්දේ කියනවා නම් ඒක බොරුවක්. ඒ කියන්නේ අපි මුලා කරලා සද්දයක් ඇහිලා සද්දට අනුව කල්පනා කරලා නම් ඔරලෝසුවක් ගැන දැනගත්තා. ඉතින් කල්පනා කරලා දැනගත්තු ඒවා එළියේ තියෙන්න බෑනේ. මේක හිත ඇතුලේ වැඩන කියන ධර්මතාව මතක් කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔරලෝසුවේ සද්දම වෙන්න ඕනේ. ඉතින් ඒ අතරේ වෙන සද්දයක් ඇහුනොත් ඒකටත් එච්චරම තමයි. ශබ්දයක් ඇහුණා ඒ සෝත ආයතනය වැඩ කරපු හින්දා. එතකොට ඒකට අදාළ රූප දැනගත්තා නම් ඒ දැනගත්තේ මනසෙන් කියන ඇත්ත මතක් කරලා දෙන්න පුළුවන්. පැහැදිලිද?
ඔව් රවේක පැහැදිලි. මට දැන් තේරුණේ දැන් අපි එක ටික් සද්දයක් ඇහිලා අපි එතන ලෝකේ මවා ගත්තා. ඊට පස්සේ ඊළඟ ටික් සද්දෙත් ලෝකේ මවා ගන්නවා. අර මැද අපේ concentration අපේ අවධානයේ මදිහින්ද ඒ මැදදී එනේවා අහු වෙන්නේ නැහැ නේද? ඒක තමයි වෙනව ඇත්තේ මට හිතෙන්නේ. තිරුවන් සරණයි.
ඒක හරියටම කියන්න බෑ අවධානයේ මදිහින්දද කියලා. නැත්තම් ඔවා දැන් ඉදර්ශනය කරන්න සමහර විට යදාගන්නේ ඒතික් සද්දේ විතරක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒකටම අවධානය යොමු කරගෙන ඉන්නකොට අනිත් ඒවා අපිට ඇහෙන්නේ නැහැ. නැත්තම් දැනෙන්නේ නැහැ වගේ ගතියකට යන්න පුළුවන්. ඒක වෙන්නේ සමාධියෙන්. සමාධියෙන් කියන්නේ අපි දැන් එක අරමුණකම හිත තියාගෙන ඉන්නකොට සමාධිය බලවත් වෙනකොට ඒ අරමුණ විතරයි අනිත් අරමුණ වලට හිත යන්නේ නැහැ. ඒකනේ සමාධිය කියන්නේ. එතකොට අපේ සමාධිය ප්‍රබල වෙනකොට අපිට අවශ්‍ය ඒ අරමුණට විතරයි සිහිය යන්නේ. ඒ සමාධිය බලවත් වීමත් එක්ක වෙන එකක්. ඉතින් ඒක වුණාද නැද්ද කියන එක මේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඉතින් ඒ අතරේ වෙන අරමුණක් ආවොත් කැමතිනම් ඒකත් විදර්ශනය කරන්න පුළුවන්. නැත්නම් Taman ඒ කරගෙන යන්නේ එකට සිහිය පිහිටගෙන හිටියත් ඇති. හැම අරමුණම විදර්ශනා කරනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් අපිට මේ නෝට් වෙන ඒවා. ඒ වගේ සමහර ඒවට විතරයි අපිට මේ විදර්ශනය කරන්න පුළුවන්. පුළුවන් ඒවට අර විදිහට ආයතන වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඇත්තටම මේ මොහොතේ අත්දැකනන් අත්දැක්කේ මොකද්ද? අපිට මේ මොහොතේ අත්දැක්කා කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත හතරෙන් එකක් නේ ආයතනයක් වැඩ කරනකොට. එතකොට ඒකට අමතරව අපි මොනවා හරි පරණ අත්දැකීමක් කරන් හිතලා සංස්කරණයක් කළා නම් අන්න ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන. මේක ඒ ආපු මූලික සංඥාවට අයිති නෑනේ. මේ හිතෙන් හදපු ටික. දැන් සබ්ද සංඥාවක් නම් ආවේ පරලෝසුව අයිති නෑනේ සබ්ද සංඥාවට. ඒක අපි දාපු එකනේ. ඒ වගේ අපිට ගඳස් සුවඳක් ආවා නම් ඒකට රූපයක් හැදුවා නම් ඒ හදපු රූපේ ඒ ගන්ධ සංඥාවට අයිති නෑ. ඒ වගේ ඇහෙන් දකින එකටත් අපි හිතන දේවල් දැකීමට අයිති නෑ. දැනීමක කකුල රිදෙනවා කිව්වොත් ඉතින් රිදීම කියන දැනීම කියන එකට කකුලක් අයිති නෑ. අන්න ඒ වගේ ආයතන වෙන් කරලා පෙන්වීම තුළ එහෙම අවබෝධයක් එනවා. ඒත් ඒක සිහිය නොවන පිහිටන්න ඒ ගතිය පේන ගතිය වැඩි වෙනවා. එහෙම නොවී අපිට ලෝකෙ දෙයක් නම් එතන මේ අරමුණු උනේ. එතකොට මේක ආවේ නැවත පෙන්නකොට පේනවා මේ ලෝකෙට අයිති පුරුද්දට නේ එහෙම දෙයක් හිතුවේ. ඇත්තටම සිද්ධ වුනේ මේ ආයතන දෙකේ ක්‍රියාකාරීත්වයක් නේ කියන එක මතක් කරලා දෙන්න පුළුවන්. ඒ අතර අරමුණක් නැතුව හිටියා කියලා ඉතින් ඒක ගැටලුවකුත් නැහැ. අපිට විදර්ශනය කරන්න මොනවා හරි අරමුණක් තියෙනවා නම් ඒක එනකොට ඒක හිතට මතක් කරලා දෙනවා. ඇත්ත අපි පරණ පුරුද්දට ලෝකට අහුවෙන්නේ කොහමද? ඒක ඇත්ත දකින්නේ කොහමද? ඇත්ත දැකීම හැමතිස්සෙම මොන ආයතන හරහද ඔය දැනගත්තේ කියලා හිතට මතක් කරලා දෙන්න වෙනවා. එකෙත් මුලදී උත්සාහයක් කරන් එහෙම ආයතන වෙන් කර කර පෙන්නකොට ඔක નિરાයසයෙන් තේරෙන ගන්න මට්ටමකට එන්න පුළුවන්. එතකොට ඕන බලා ඉඳීම විතරයි. නුවණ එතන යෙදිලානේ තියෙන්නේ. පැහැදිලි දෙවයි කතාවේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
රවි පැහැදිලි මේ රවි දැන් ඔය ප්‍රශ්නේ අනික් කෙලවර මේ දැන් අපි ඔතන ලෝකය හදා ගන්නවා කියලා එළියනේ අපි හැමතිස්සෙම දැන් අපි මෝඩකමට මේ ලෝකයක් පනවා ගන්නවා කියන තැනට තමයි යන්නේ. දැන් ඔතන අජත්ත පැත්තට අපි හිතලා ඒ කියන්නේ මම කියන කෙනා කියන එකත් පනවගත්ත එකක් කියලා එන්න මොනවා හරි ඔතන අපි කරන්න අවශ්‍ය දේක ඉබේම වෙනවද? කියන්නේ බහිජ්ජ නැති වෙච්ච ගාම අජ්ජත් නැති වෙන ගතියද එතන තියෙන්නේ කියලා චුට්ටක් කියන්න දෙනවද? තිරුවන් සරණයි.
ඒක ඉතින් කියා දෙනවට වඩා අත්දකින්න ඕන දෙයක් ඔක කරද්දි අත්දකින්න පුළුවන් වෙයි. ඇත්තටම මේ බහිද්ද එක පිරිසිඳ දැක්කොත් බහිද්ද රූපේ පණවන් නැති වෙනවනේ ටිකෙන් ටික. අපි පරණ පුරුද්දට බහිද්ද දෙයක් පැනව. දැන් අර ඉස්සෙල්ලා එකේම දැන් සද්ද ඇහෙනකොට උකරුලෝසේ සද්ද කියලා පැනෙව්වනේ. අපි මේක ටිකක් සිහිනුවන පිහිටනකොට වෙන්නේ සද්ද අහගෙන ඉන්න පුළුවන් ඔරලෝසුව පැනවෙන්නේ නැතුව. ඔරලෝසුවක් කියලා හිතුණත් ඒකේ අපිට නුවණ තියෙනවා. ඒ ඔරලෝසුව හිතෙන් හදපු එකක් මිසක් බාහිර තියෙන එකක් නෙවෙයි. එහෙනම් ඒ ඔරලෝසුවෙන් වෙන්න බෑ. අපි දැනගත්තු ඔරලෝසුවෙන් වෙන්න බෑ ඔය සද්දේ ආවේ. සද්දේ ආපු නිසා ඔරලෝසුවක් පැනෙව්වා මිසක්. තියෙන ඔරලෝසයෙන් ආපු සද්දයක් ඇහුවා නෙවෙයි කියන පැත්තත් තේන්න ගන්නවා. ඒතර ඇහෙනවා විතරයි. දැන් අහගෙන ඉන්න පුළුවන් රූප පරණ පුරුද්දට පැන වෙනවා නම් ඇත්ත පෙන්නනවා. පැන වෙන්නේ නැත්තම් ඒත් සද්දය අහගෙන ඉන්නවා. මේ විදිහට ඉන්න පුළුවන්. එතකොට ඒ ටිකෙන් ටික වෙන්නේ ඇත්තනම් බහිද්දේක පනවන ගතිය ටික ටික අඩු වෙනවා. දැන් මේකේ මම නැති කරන්න හිතන්න යන්න එපා. ඒක ප්‍රතිඵලයක් නිසා. අපිට බලෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක කරන්න ගියොත් මම නැති වෙන්නේත් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ ඇත්ත පෙන්වලා දෙන්න කියන එක. ඒ තමයි අරහත්ංගික මාර්ගය වෙන්නේ. කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත දකින නුවණ. ඒ ඉතුරු මාර්ගාංග වලින් කරන්නේ ඒක පෙන්නලා දෙනවා හිතට. මතක් කරලා දෙනවා. ඇත්ත දකින්න දකින්න මොකද වෙන්නේ? අපි මුලාවෙන් පනෝපුවා ටික ටික අයින් වෙනවා. හරියට වතුරේ බල්ලෙක් හදන මට්ටමේ ඉඳලා ඇත්ත දකින්න දකින්න මොකද වෙන්නේ? වතුරේ බල්ලෙක් හදන එක ටිකෙන් ටික නවතිනවා. ඒකට අපි අමුතුවෙන් බල්ලෙක් අයින් කරනවා කියලා කතාවක් නෙමෙයි අපි පෙන්වන්නේ. මේ ආයතන මුලාව කොහොමද වෙන්නේ කියලා හිතට මතක් කරලා දෙනවා. හිතට ඒ ඇත්ත දකින්න දකින්න මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලයක් තමයි එළිය බල්ලෙක් වතුර බල්ලෙක් නොහදන මට්ටමකට ප්‍රඥාව පිහිටනවා. එතකොට මොකද වෙන්නේ? දැකීමක් තියෙනවා. දැකීම ගැන කල්පනා කිරීමක් තියෙනවා. අච්චරයි. දැකීමේ බල්ලෙක් නෑ. කල්පනා කිරීමේ බල්ලෙක් හිටියොත් ඌ ඉන්නේ හිත ඇතුලේ. එහෙනම් බාහිර ලෝකයක් පණවන්නේ නෑ. කියන මට්ටමට ටිකෙන් ටික හිත පුරුදු වීමක් වෙනවා. ඒ පුරුදු වීම කියන්නේ ඇත්ත පෙන්නලා දීමක්. ඒසත් මොකොත් බලෙන් නැති කිරීමක් නෙවෙයි. ඒක මත අපි කල්පනා කළොත් එහෙම දැන් මේක මේ කරන එක නෙමෙයි. දැන් අපි නිකන් හිතුවොත් එතකොට ඇහෙන් දකින රූප එළියේ පැනෙව්වේ නැත්තම් දවසක් එයි කිසිම රූපයක් බාහිරේ හදන්නේ නැති. එදාට කියන්න පුළුවන් අජ්ජත් නෙමෙයි බහිද්ද රූපය පිරිසිඳ දැකලා. පිරිසිඳ දැක්කා කියන්නේ එළියේ රූපවලට අහු වෙන්නේ නැහැ. එතකොට එළියේ රූප ඇසුරු කරන්න විදිහක් නැති වෙනවා කවදටද? මේ නුවණ සිහිය නුවණ පිහිටන දවසට. ඒ විදිහට කිව්වොත් ඒ අවිද්‍යාව යෙදුන් නැත්නම් බාහිර රූප පැනවෙන්නේ නැති වෙයි. මොකද අපි දන්නා හැම රූපයක්ම පනවන්නේ අවිද්‍යාව මතයි කියලා. ආයතන ගැන සිහිය නුවණ නැති නිසාමයි බාහිර ලෝකයක් හදන්නේ. එතකොට ආයතන ගැන හරියට සිහිනවන පිහිටියොත් බාහිර ලෝකයක් හැදෙන්න විදිහක් නැහැ නේ. අන්න එහෙම නුවණක් එනවා. දැන් අවිද්‍යාව තියෙනකම් මේවා තිබුණාට අවිද්‍යාව දුරු වුණොත් එහෙම මේවා හැදෙන්න බෑනේ කියලා නුවණක් එනවා. එහෙම ඒ නුවණ මත කල්පනා කළොත් අන්න එතකොට බහිද්ද රූප නිරෝධයි. බහිද්ද රූප සේරම නිරෝධ වුණ දවසට දැන් ඇහැ ඕන වෙයිද ඇහක් කියලා දෙයකට අර්ථයක් තියෙයිද දකින්න දෙයක් නැති වුණොත් එහෙනම්. එතකොට මොකද හිතන්නේ?
ඔව් තේරෙනවා දැන් ඕක අපි අපි අර මොනවද මේ මම කියන එක නැතිකරන්න හැදුවට එහෙම නැතිකරන්න නෙවෙයි ඕක ඉබේ වෙන ඒක අර මාර්ගේ වඩනකොට වෙන දෙයක් කියලා තේරෙනවා මට දැන් රවිත් මේ බොම්පේ.
ඒක අර දර්ශනය පිරිසිදු වීම අවබෝධ පිරිසිදු වීම තුළ අපි දන්නවා අපේ මෝඩකම තියෙනකම් මේවා පනවනවා මෝඩකම නැත්තම් පැනවෙන්නේ නැහැ. එතකොට පේනවා අජත්ත බහිද්ද දෙකම අවිද්‍යාව මත පනවනවා. අවිද්‍යාව නැත්තම් අජත්ත බහිද්ද පැනවෙයිද? පැනවෙන්නේ නැහැ නිරෝධයි. අන්න එතකොට නුවණක් තියෙයි එහෙනම් මම පිහිටන්නේ කොහෙද? මම කියලා කෙනෙක් එහෙනම් ඉන්නේ මේ අවිද්‍යාව තියෙනකන් විතරද? අවිද්‍යාව නැති මනසට මම කියලා කෙනෙක් පිහිටන්න බෑනේ. එතකොට පේනවා අපි මේ මෝඩකමට හදාගත්තු දෙයක්මයි. ඇත්ත දකින්න දකින්න අවිද්‍යාව මත පනවන රූප නිසා මම කියලා කෙනෙක් හිටියානම් ඒ රූප පැන ඇසුරෙන් නැති වෙනකොට පැන වෙන්නේ නැති වෙනකොට මම කියලා කෙනෙකුට පිහිටන්න තැනක් නැති වෙනවා. එහෙම ස්වභාවයක් හටගන්න විදිහක් නැති වෙනවා. ඒකට අපිට පේනවා මේක මෝඩකමටම හදාගත්තු දෙයක් නෙමෙයි මම කියන එක. ඒක අවබෝධයක් හැබැයි. ඒක කලින් මම නෑ කියන්න ගියාට ඒ අවබෝධයෙන් නෑ. රූපය පිරිසිඳ දැකීම තුල සිද්ධ වෙන දෙයක්. එතකොට අර නුවණක් එනවා අත්ති කායෝ තියා 50. මේ කය ඇතයි කියලා පනෝගෙන නේ. කියලා එලෙබසිටි 100ක් එනවා සතිපච්චපට්ඨිතා හෝති. බාහිර රූප කොහොම පනෝගත්තු දේවල්. ඒ වගේම අජත්ත රූපේ කියන එකත් පනෝගත්තු දෙයක්. අත්ති කායෝ තියා 50 සතිපච්චපට්ඨිතා හෝති. ඒක අජත්ත රූපෙටයි බාහිර රූපෙටයි වඩනකොට තත්තිකායේ තියෙන 50 සතිපට්ඨිතා හොති. එතකොට මොකද වෙන්නේ? යාවදේව ඥානමත්තාය. අනාගතේ නුවණක් පිනිස. පතිස්සති මත්තාය. ළඹ සිටි සිහියක් පිනිස. අනිශ්චිතෝච විහෙරති. ඇසුරු කරන්නේ නැතුව ඉන්නවා. අනිශ්චිතෝච විහෙරති. ඇසුරු වීමක් නැහැ. මෞඩගම තියෙනකන් ඇසුරු වෙනවා. මෞඩගම නැත්තම් ඇසුරු වෙන්නේ නැහැ. දැන් බල්ලගේ මෞඩගම තියෙනකන් වතුරේ බල්ලා ඇසුරු කරනවා. එතන නුවණ පිහිටිය දවසට අපේ මත්තමෙන් අපිට කල්පනා කරතේ අපිට වතුරේ බල්ලෙක් ඇසුරු වෙන්නේ නැහැ. අපි දන්නවා ඒක අවිද්‍යාව මත පනවන දෙයක්. අවිද්‍යාව නැත්තම් එහෙම දෙයක් ගැන කතා කරන්නවත් බැහැ. ඉනස්පෙන් සති ඉදං හෝති නස්සති ඉදං නහෝති කියන ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඉතින් ඒක දර්ශනය ඒ දැක්ම තමන්ට පැහැදිලි වෙන්න ඕන. නිරවුල් වෙන්න ඕන. මොකද අපි ඔක ඇහුවට අපිට ඔක පැහැදිලි වෙන්නේ නැහැ. ඔක මේ නැවත නැවත යෙදුන්නේ නැත්තම්. ප්‍රායෝගික වෙදීම තමයි ඔක ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් වෙන්නේ. ඒ ඥානය තුල පේනවා එහෙනම් ඔය හැම රූපයක්ම අවිද්‍යාව මතනම් පනෝලා තියෙන්නේ අත්‍යකාරිතව 50. පනවගත්තු කයක්නේ ඔය ඇසුරු කරලා තියෙන්නේ කියලා නුවණ එනකොට මොකද වෙන්නේ? කිසිම කයක් නිසා මම කියලා දෙයක් උපදින්න පුළුවන්ද? අවිද්‍යාව මතනම් ඔක පැනමෙන්. අවිද්‍යාව නැත්තම් එහෙම දෙයක් හටගන්නේ නැත්තම්. එහෙනම් මම කියලා ස්වභාවයක් පැනවෙයිද? ඒකට පේනවා මේ ඇත්ත දැකීම තුලම ඒ ස්වභාවයේ ඒ දර්ශනය පැහැදිලි වීම තුළම මම කියලා දෙයක් පිළිගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වීම ඒකේ ප්‍රතිඵලයක්. ඒකේ දර්ශනය පැහැදිලි වීමත් එක්ක ඒක එනවා මං හිතන්නේ ඒක. පැහැදිලි යති නේද?
ඔව් ඔව් පැහැදිලි යන තරුවන් සර්ණයි.
දැන් තමයි රවි දැන් ඔයා ඔස්සේ අපිට පැහැදිලි කරලා දෙන විදිහට බලනකොට දර්ශනයක් තුලින් අපිට ඒක පැහැදිලි වෙනවා. නමුත් දැන් සමහරක් කියලා ආර දේශකයන් වහන්සේලා කියනවා දැන් දැන් මේ බාහිර දැන් අවකාශයේ කරාටි වෙච්ච පඨවි ආපෝ තේජෝ තියෙනවා. ඒක මත මම උපාදාන කරන්නේ නැහැ. අන්න ඒ විදිහට ඒ පැත්තෙන් බැලුවොත් ඒ බලනකොට ඒක ලෝකේට ලෝකෝත්තර දර්ශනයක් දෙන්නේ නැහැ නේද? ඒක තාම ලෝකේ තුලින්ම බලන බැලමක් විතරයි නේද කියලා මට හිතනවා. රවි පොඩ්ඩක් ඒ ගැන අපි කියනවා. දැන් මම මේ දැන් පහුගිය සෝසන් හාමුදුරන්ගේ දේශනා දෙකේම ඒ විදිහට මට තේරෙන්නේ මම දන්නේ නැහැ. මේ ඒගොල්ලන්ට කොහොමද කියන්නේ? ඉතින් මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ ප්‍රශ්න.
ඒ කතාව හරි. දැන් අපි එළියේ තියෙන රූප ඔය අපි හිතන රූපෙ නෙමෙයි. ඔතන තියෙන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතුව තියෙන තැනක අපි මෙහෙම දෙයක් අනෝගෙන. දැන් අපි පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන තැනක ගහක් අනෝගෙන. නැත්තම් මිනිස්සේ අනෝගෙන. එතන තියෙන්නේ සතර මහා ධාතුව කියලා හිතන විදිහක් තියෙනවා. ඒකෙන් දුරු වෙන කෙලෙස් ප්‍රමාණයකුත් තියෙනවා. බාහිරේ තියෙන සතර මහා ධාතුව, සතර මහා ධාතුව තියෙන තැනක මේ ආයතන හරහා අපි දෙයක් හදා ගන්නවා. ඒ හදා ගන්න දේ අපි ඔක හිතෙන් හදපු දෙයක් කියලා නොදන්න කමට අර සතර මහා ධාතුවට එකාලෝනවා ගිහිල්ලා. ඒතර මේ දැනගත්තු දැන් ගහක් කියලා දැනගත්තා නම් ගහ තියෙන්නේ එළියේ. මේ ගහ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයි කියලා හිතන මට්ටමක් තියෙනවා. එතකොට ඒක ලෝකෙට අයිති දැක්මක්. මොකද අපි ගහ හිතෙන් හදාගත්තට තාම ගහ කියන සංඥාවෙන් මිදුණට සතර මහා ධාතුවේ එළියේ තියෙනවා. එතකොට බාහිරයක් පනවලා බාහිරයක් පැනවුවා කියන්නේ අජ්ජත්ත ප්‍රත්‍යක් වෙනම ඉන්නවා. එතකොට අජ්ජත්තට සාපේක්ෂ වෙන්නේ අපි බාහිරය කියන්නේ. ඒ අජ්ජත්ත බහිද්ද බෙදීමක් තියෙනවා. අජ්ජත්ත බහිද්ද බෙදීම තියෙන තාක්කල් මම ඉන්නවා. ඒ විදිහට කිව්වොත් සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් ඒ බලන ප්‍රමාණය මදි. හැබැයි එහෙම බලන එක කරන්න ඕන. මොකද ඒ කිරීම තුළ අපේ අර බලවත් කෙලෙස් කඩනවා. නීවරණ අපේ බලවත්නේ. නීවරණ කියන්නේ ඇත්ත වහන ධර්ම. ඒවා හුඟක් බලවත් වුණත් අපිට ඇත්ත කොහොමවත් දකින්න බෑ. එහෙනම් මේ නීවරණ ටික තාවකාලිකව යටපත් කරගන්න ඒ බැලීම උදව් වෙනවා. බාහිරේ මෙහෙම මෙහෙම ලස්සන වර්ණ මොනවෙන් හරි රූපයක් කියලා හිතුවට ඒක නෙමෙයි. අතන පඨවි ආපෝ තේජෝ වායෝ මූලික ස්වභාවයක් කියන මට්ටමට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අපේ තියෙන අර තද බල නීවරණ ටිකෙන් ටික යටපත් කරගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න ඕන. මොකද නීවරණ යටපත් කිරීම මේකේ ප්‍රතිපදාවේ කොටසක්. හැබැයි ඒක නුවණක් තියෙන්න ඕන. තාම මේ කාර්ය ප්‍රතිපදාව නෙමෙයි. ආර්ය දර්ශනේ ඇති කරගන්න, ආර්ය මාර්ගේ වඩන්න අපේ මනස සූදානම් කරනවා. ඒක හරියට දැන් මෛත්‍රී භාවනාව යෙදෙනවා වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාව යෙදෙනවා වෙන්න පුළුවන්, ආනාපාන සති භාවනාව යෙදෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අනුස්සතියක් විතරයි ඔය මේ ධාතු මානසිකාරය කියන එක. ධාතු වලින් හදිච්ච දෙයක් නේ ඔය අපි දෙයක් කියලා බාරගත්තේ. ඒතකොට දෙයක් කියන එක හිතේ හදපු එකක් මිසක් ධාතු වලට අයිති නැහැ. ඒතට ඒක ධාතු විදිහට මානසිකරණයක් කරන්නේ. ඒ ධාතු මානසිකාරෙන් හැබැයි ලෝකෙන් ඈතර වෙන මට්ටමේ දර්ශනයක් එන්නේ නැහැ. ලෝකෙට අයිති මට්ටමක සාමාන්‍ය ලෝකයා දකිනවට වඩා එහා නුවණකට යනවා. ඒ නුවණ තුළ අපේ නීවරණ ගොඩක් යටපත් කරනවා. අපේ රාගය, ද්වේෂය යටපත් කරගන්න හුඟක් උදව් වෙනවා. එළියේ ධාතු ස්වභාවයන්. ඉතින් ඕකට මොකටද ඇලෙන්නේ? නැත්තම් ඕක එක්ක මොකටද අපි තරහ ගන්නෙ කියලා ඒ ඇලීම් ගැටීම් යම් කිසි ප්‍රමාණයකට යටපත් කරන්න පුළුවන්. දැන් අපි ස්ත්‍රී රූපයක් හරි පිරිමියෙක් හරි කියලා ශරීරක අපි මම මේ හදාගන්න එක එහෙම දෙයක් නෙවෙයි. අතන තියෙන්නේ ඇටසකිල්ල. එහෙම නැත්නම් කෙස්ලොම් නියදත් ගොඩක්. එහෙම නැත්නම් ওই පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මූලික ස්වභාව හතරක්. එතකොට එහෙම හිතනකොට හිතනකොට මොකද වෙන්නේ? අපේ අර හදාගත්තු රූපෙට තියෙන ඇලීම් ගැටීම් ටික ටිකෙන් ටික තුනී වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න ඕන ඒක తాවකාලික උපක්‍රමයක් විතරයි නීවරණයටපත් කරන්නේ. ඒකට පූර්ව ප්‍රතිපදාව එහෙම නැත්නම් ආදි භ්‍රමචර්යාව කියලා කියන්නේ. එහෙම කියන හේතුව තමයි බුදුහාමුදුරෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ බාහිරෙන් හොයලා ලෝකේ ඇත්ත දකින්න බෑ. ලෝකයයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි Taman තුලින්ම දකින්න ඕන කියලා. එතකොට දැන් අපි මේක Taman තුලින්ද මේ හොයන්නේ නැත්නම් එළියෙන්ද? එතකොට පැහැදිලි වෙනවා ඒ සතර මහා ධාතුව තියෙන්නේ තාම එළියනේ. එහෙනම් අපි තාම මේ පූර්ව ප්‍රතිපදාවේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නපු මට්ටමේ ආර්ය ප්‍රතිපදාවට තවම ඇවිල්ලා නැහැ කියන ස්වභාවය. එතනින් එහාට යන්න නම් අපිට බලන්න වෙනවා සතර මහා ධාතුව තියෙනවා නම් ඒකත් රූපයන්නේ. එතට ඉති රූපං. ඉති රූපස්ස සමුදේ. ඒකේ සමුදේ මොකද්ද? ඒකේ සමුදේ බලද්දී එතකොට සතර මහා ධාතුවෙත් අපිට සමුදේ බලන්න තියෙනවනේ එතකොට. එහෙනම් හොයන්න වෙනවා පඨවිය තියෙන බව දැනගත්තේ කොහමද? ආපෝ ගැන දැනගත්තේ කොහමද? තේජෝ ගැන දැනගත්තේ කොහමද? වායෝ ගැන දැනගත්තේ කොහමද? අපි මොනා හරි දැනගත්තා නම් මේ ආයතන හරහම වෙන්න ඕනනේ. මොන ආයතනෙන්ද උතන පඨවි තියනවා කිව්වේ? මොන ආයතනෙන්ද උතන ආපෝ තියනවා කිව්වේ? මොන ආයතනෙන්ද තේජෝ තියනවා කිව්වේ? මොන ආයතනෙන්ද වායෝ තියනවා කිව්වේ කියලා හොයන්න වෙනවා. එතකොට ඔන්න සමුදය අහුවෙයි. ප්‍රමහා ධාතුව පනවන්න සමුදය අහුවෙයි. ඒ සමුදය අහුනත් වෙනවා මේ සමුදේ තියෙනකන් ඕවා පනවගෙන මේ සමුදේ යෙදුන්නේ නැත්නම් පැනවෙන්නේ නැහැ කියලා නුවණක් එනවා. එතකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං අහෝති කියන ධර්මතාවය එතන දකින්න පුළුවන් වෙනවා. එහෙම වෙනකොට එළියේ තියෙන සතර මහා ධාතුවක් ගැන නෙමෙයි හොයන්නේ. එදිය සතර මහා ධාතුව පැනුනේ මොකක් නිසාද? සමුදය හොයනවා. සමුදය හොයන්න හොයන්න ප්‍රකට වෙන්නේ නිරෝධි. සමුදය තියෙනකන් ඕක පැනවිලා එහෙනම් පනවගත්තු සතර මහා ධාතුවක් නේ. පඨවිය කියන එකත් පනවගෙන එදියෙන් තියපු එකක් නේ. ඒකත් එතකොට අවිද්‍යාව මත කරපු වැඩන්නේ. ඕක එළියේ තියෙනවා කියපු එක. අවිද්‍යාව නැති මනසකට ඒක පැනවෙන්නත් බෑනේ. ඒතර පඨවින් පඨවිතෝ මඤ්ඤති කියන එක කෘතඥයාට අයිති එකක්. පඨවින් පඨවිතෝ න මඤ්ඤති රහතන් වහන්සේගේ ස්වභාවය. ඒතර සේක පුද්ගලයා වෙන්නේ පඨවින් පඨවිතෝ මා මඤ්ඤති. මඤ්ඤනා වුණාට ඒකෙන් මිදෙන්න උත්සාහයක යෙදෙනවා. ඒකෙන් වළක්වන්න උත්සාහයක යෙදෙනවා. එයාට කියනවා මාර්ගේ වඩනවායි කියලා. ආර්ය මාර්ගේ. පැහැදිලිද?
ඔරාව යොදන මේ පැහැදිලි. ඇත්තටම මේ ඊයේ අපේ මායි වසන්ත කියා කතා කරා ඔය මේ අපේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ මේ බණක් සම්බන්ධයෙන්. ඔය මට දැන් තේරුණා. දැන් හැබැයි උතන අර බාහිරයෙන් තියෙන දෙයක් බැලුවොත් පූර්ව ප්‍රතිපදාව තමන්ගේ තුලින් බැලුවොත් ඒක මාර්ගය කියලා තමයි මේ මට තේරුනේ. ඒක මේ දැන් හැබැයි ඔතන අර ස්වාමීන් වහන්සේ එතන මේ කියන්නේ මෙන්න මේකයි මම ගේ ලියාගත්තේ වාක්‍ය. ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මනසේ ගති ටික සතර මහා ධාතුවට තබලා ලෝකේ උපද්දවා ගන්නවා කියලා බලන්න කියලා. හැබැයි එතෙන්ද තමයි ලෝකේ උපද්දවා ගන්නවා කියන තැන එනකොට ඇතුළට යොමු වෙලා නේද? පොඩ්ඩක් මට එහෙම තමයි හිතුන්නේ. තිරුවන් සරණයි.
හරි, තනෙනුත් කෙනෙකුට ඇත්ත දකින්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි හිතෙන් හදපු ටික නේද බාහිරයක තියනවා කියලා පනවන්නේ. බාහිරයක තියනවා කියලා පනවන එකම තමයි සතර මහා ධාතුකට අලවනවා කියන්නේ. ඒතර මේ හිතෙන් හදපු එක එලියෙන් තිබ්බා කියන තැන සිහිය නුවණ නැතිකමටනේ ඔක සිද්ධ වෙන්නේ. ඒක කෙනෙක් වරද්දලා ගන්න පුළුවන් එළියේ සතර මහා ධාතුව තියනවා කියලා කියන්න ගියොත් දෘෂ්ටිගත වෙනවා. ඒක ඉතින් හිමීට පස්සේ කැඩේ ඉස්සෙල්ලා අපි කඩන්න ඕන මේ මේ දැනගත්තු දේ එළියේ තියෙනව වෙන්න බෑනේ කියන තැන අපි පෙන්නලා දෙන්න ඕන. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පෙන්නන ටික කෙනෙකුට ඒ පැත්තෙන් මෙනෙහි කළොත් ධර්මයේ දකින්න උදව්වක් වෙනවා. මොකද අපි මේ හිතෙන් හදපු දේ බාහිරෙන් තියෙන ගතිය ටික ටික කඩන්න පුළුවන්. හැබැයි එතනින් මතයකට ආවොත් එළියේ සතර මහා ධාතුව තියනවා කියලා එතකොට ඇත කියන දෘෂ්ටියට යනවා. ඊළඟට බාහිරයක් පනවනවා. එතන නුවණ එන්න ඕන අපි මේ අපේ මේ කෙලෙස් ඇති උනේ සතර මහා ධාතුවට නෙමෙයි හිතෙන් හදපු දෙයට. හිතෙන් හදපු දෙය එළියේ තිබ්බොත් ලෝකෙට අහු වුණා. හිතෙන් හදපු දෙය හිත ඇතුලේ දෙයක්. මන ධම්ම මනෝ විඥාන. ධම්ම කියන්නේ මනසේ නිර්මාණයක්, මනෝමය දෙයක් කියන එක අපි මතක් කර කර දෙන්න ඕන. එතකොට දැන් බාහිර සතර මහා ධාතුවක් තියනවද නැද්ද කියන කතාව කියෙදෙන්නේ නැහැ. එළිය දෙයක් පැනවුවොත් නේ ඒ පනවපු දේහ දිලා තියෙන්නේ කොහොමද කියලා හොයන්නේ. එළිය දෙයක් පැනවෙන්නේ නැති ගතියකට ආවොත් අපිට ඉතින් මේ බාහිරේ ඇතද නැතද කියන කතාවක් අදාළ වෙන්නේ නැහැ. ඒතර අපේ කෙලෙස් ඇති වෙන මූලික මට්ටම මේ හිතෙන් හදන දේ බාහිරයකට සම්බන්ධ කිරීම. හිතෙන් හදන දේ හිතෙන් හදන දෙයක් කියන තැන සිහිනවන පිහිටන්න සෑහෙන තුරකට කෙලස් කැඩෙනවා. හැබැයි එතන කෙලවර නෙවෙයි කියන එකත් මතක තියාගන්න ඕන. මොකද තාම බාහිරයක් ඇත කියන එක සියුම් විදිහට යෙදිලා තියෙනවා. සතර මහා ධාතුව බාහිරේ තියෙනවා කියලා හිතුවත් එහෙම තාම සක්කාය දිට්ඨියමයි. ඒ බාහිරයක් පැනෙවුවා නම් අජ්ජත්යකට සාපේක්ෂවමනේ බාහිරයක් පනවන්නේ. එහෙනම් ඒක කැඩෙන විදිහේ වැඩ පිළිවෙලකට එන්න වෙනවා. ඉතින් ඒක කෙනෙකුට සෑහෙන දුරකට යන්න ඇති. ඉතින් එතනින්ම අර නුවණ පහළ වෙන්න ඉඩකුත් තියෙනවා. එහෙනම් අපි පැහැදිලි වෙන්න ඕන රහතන් වහන්සේ පටවියේ පටවිය කියලා මඤ්ඤණා කලේ නැහැයි කියන එක. සතර මහා ධාතුවවත් මඤ්ඤණා කරන්නේ නැති මනසක් තමයි අවිද්‍යාව දුරු වෙන මනස කියන එක. එතනින් ඒ Nirodhe ඥානය කියන එක තේරුම් ගන්න ඕන. Nirodhe ඥානම්. Nirodhe මේ වගේ දෙයක්. එතෙන් දිනුවනක් එනවා. අවිද්‍යාව නිසා යමක් පැනෙවුවද ඒවා පැනවෙන්නේ නැති මට්ටමක්. අවිද්‍යාවෙන් පනවන දේවල් වලට තමයි අපි ලෝකය කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යාව දුරු වෙනකොට ලෝක නිරෝධයක් තමයි සිද්ධ වෙන්නේ. අපේ මෝඩකම හින්දා මෙච්චර කල් පනවපු ටික මෝඩකම දුරු වීමත් එක්ක පැනවෙන්නේ නැති ස්වභාවයක්. දැන් ඒ නුවණ ආවා කියන්නේ ඥානය ආවා කියන්නේ මතක තියාගන්න Nirodhe අවබෝධ කළා නෙවෙයි, Nirodhe ගැන ඥානයක් ආවා කියන එක. අපිට අවිද්‍යාව තියෙනකම් මේවා ටික පැනෙව්වා. අවිද්‍යාව නැත්තම් අහම පැනවෙන්න බෑ කියලා නුවණක් එනවා. නුවණාවට අපේ තාම අවිද්‍යාව ගෙවිලා නැහැ. කෙලෙස් ගෙවිලා නැහැ අවිද්‍යාව මත පිහිටන. එහෙනම් ලෝකයක් පැනවීම තියෙනවා. සතර මහා ධාතුව පැනවීම තියෙනවා. හැබැයි Nirodhe ඥානන් තියෙන කෙනාට නුවණක් තියෙනවා. මේ අවිද්‍යාව හින්දයි යව පැනුනේ. අවිද්‍යාව නැත්තම් ඔහොම පැනවෙන්න බෑ. රාතන් මට ඔහොම පැනුණාට රාතන් වහන්සේට ඔහොම පැනවෙන්නේ නැ කියන ඥානය. ඒකට කියනවා Nirodhe ඥානය කියලා. පැහැදිලිද?
ඔව් පැහැදිලි තමයි මේ පොම්පින්. ඒක පැහැදිලි හැබැයි සමහරක් කාලවක වෙන්නේ මොකද දැන් සමහරක් මුස්ලිම් කතා කරනකොට ඒ දේශනාවල් අහලා අර ඒ සියුම් තැන් ගන්න විදිහ අනු දැන් ඒගොල්ලෝ අදනොට කියනවා මෙහෙම ඒ පටි බාහිර තියෙන මේ අවකාශයේ සමුහ වෙලා තියෙන මේ පටි ව්‍යාපෝ තේජෝ වලට උපාදාන කරන්නේ. ඒකෝද ඒ කියන්නේ ඉතින් මම ඒක තියනවා කියලා පිළිඅරගන්න. පටි ව්‍යාපෝ තේජෝ තමයි මේ තියෙන හැම තැනම. හැබැයි ඒක තියෙන එකෙන් අන්හෙම කියනවා. එතකොට තුන් මම හිතනවා ඒතර මාර්ගයෙන් බැහැරට යනවා කියලා. මට දැන් වගේ පැහැදිලි කළ විදිහට මට තේරෙන්නේ එහෙම දෙයක් හරි නේද?
එක මෙහෙමයි ඒකත් මාර්ගයේ කොටසක් කියලා දකින්න. මොකද ඒකෙන් කැඩෙන කෙලෙස් ප්‍රමාණයකුත් තියෙනවනේ. හැබැයි මාර්ගයේ කෙලවර නෙමෙයි, මාර්ගය සම්පූර්ණ නැහැ. මාර්ගයේ කොටසක්. එහෙනම් තමයි ඒකත් ප්‍රතිපදාවක් කියන්නේ. හැබැයි ඒක పూర్ව ප්‍රතිපදාව කියලා අපිට දාන්න වෙනවා. එතකොට එහෙනම් තමයි මේ සක්කාය දිට්ඨිය කැඩෙන්න නම් ඒ මත්තම මදි කියන එකේ තමයි මතනම් ඒ වැටහෙන විදිහ. එතකොට ඒ ධාතුව හරි තියෙනවා නම් ඒකත් රූපයක්. ඒක බහිද්ද කියලා පැනෙවුවා නම් අජ්ජත්තයක් තියෙනවා. අජ්ජත්ත බහිද්ද තියෙනවා නම් තාම සක්කාය දිට්ඨිය තියෙනවා කියන තැනින් තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒතර අපි යෙදෙන්න ඕන සක්කාය දිට්ඨිය දුර වෙන විදිහේ මාර්ගයක. ඒක එතෙන්ට આવුත් තමයි ආරේ මාර්ගයට වැටුණා වෙන්නේ. එහෙම නොවුනොත් අර දහමේ ප්‍රයෝජනේ ගත්තා කියලා හිතන්න බෑ. ඒකයි මම කියන්නේ. තාම එතකොට Nirodhe ඥානය ආවා කියලා හිතන්න බෑ. අපේ අලුත් පැයක් මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේ කියන ඒවා පැහැදිලි නැති නම් ඈ
බාවි සරණ සර්මේ ඔතෙන්ටම පොඩ්ඩක් මට පොඩි ගැටලුවක් ආවා. දැන් අපිට දැන් සම්මාදිට්ඨිය එක් කරගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළේ මොන 16 ආකාරයකට? එතකොට කබලින්කාර ආහාරය කිව්වහම දැන් ආහාර චක්‍රය දැන් ආහාර සතර ආහාරය ගත්තහම කබලින්කාර ආහාර එකක් නේ. ස්පර්ශ මොන සංකීර්ණ විඥාන. ඒතර දැන් මේ කබලින්කාර ආහාරයේ ත්‍රිස්ම දකින්න කියනවා. ඒක දැක්කම සම්මාදිට්ඨිය ලැබෙනවා නැත්නම් උසුලින් රූපේ කියන්නේ රූපේ කියන්නේ ත්‍රිස්ම දැක්කොත් අනාගාමී වෙන්න පුළුවන් කියලා කියනවා. කොහොමද ওই දෙක අතර තියෙන සම්බන්ධය? ඒ කියන්නේ දැන් කබලින්කාර ආහාරය කියලා අපි දැන් අහලා තියෙන්නේ දැන් කනබොන ආහාර කඩලා කියන්නේ කඩලා ගන්න ආහාරනේ. ඒක දැන් ආහාර කියන වචනේ තේරුම මොකක් හරි දැන් ආයතනයක් පෝෂණය කිරීමක් නේ. එනකොට ස්පර්ශය මනෝ සංකේතය කියන්නේ ඒ ආහාරය විඥානය ඔක්කොම ආහාරනේ. ඒක ඔය හතරම එකට නේද වෙන්නේ? එහෙම දෙයක් මට හිතුණා දැන් එහෙම නේද වෙන්නේ නැත්නම් දැන් කබලින්කාර ආහාරයේ ස්වභාවය දක්නවා කියන්නේ මොකද්ද? කොහොමද ඒක අපි පැහැදිලි කරගන්නේ?
ඒක එකක් තමයි ඔයාට මන් දන්නේ හොඳටම ඒක විශ්වාසද කියලා. එතන කබලින්කාර ආහාරය විතරයි කියන්නේ කියන එක. මොකද මට මතක විදිහට නම් ආහාර සමුදයෝ රූප සමුදේ කියලා වගේ එකක් කියදෙන්නේ.
ඔය අන්නේ එහෙම තමයි මට සරි මතක නැහැ සාරිපුත්තේ ආහාර වගේ ඉන්නේ ඉස්සෙල්ලා කොහොමද කියන්නේ කියලා මට මතක නැහැ. ඒක නම් අතපහ හොඳට පැහැදිලි වෙනවා. නමුත් අර කබලින්කාර ආහාරය විතරක් කියලා ගත්තොත් ඒක කිසිම ඕජාව ඊට පස්සේ කර්තියක් කියන සම්මාදිට්ඨිය කියන්නේ මොකද රූප කලාප ටික හැදෙනවා. ඉතින් මේ පැත්තින් කියොත් නම් මට ඉතින් ඒක හිතා ගන්න බෑ. මොකද එතකොට කවදාවත් සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. රූප කලාප දසක ඉගෙන ඒ දතක කලාප ගැන කතා කරනවාම එහෙම හැදෙන ඕජාව තමයි සුද්ධාස්තකේ ඒ අටකොට උඩට ඕජාව විතරක් කියන්නේ. නමුත් මේකින් වෙන ඕජාව කියන්නේ අර ඔක්කොම එකට එන දෙයක්. අර කියන්නේ ස්පර්ශය මනෝ සංසිද්ධ විඥාන කියලා ඔක්කොම එකට කැටි වෙලා එන එකක් කියලා හිතුවොත් නම් ඔන්න එහෙමයි කියලා හිතුවොත් හරි නේද කියලා මට හිතනවා. එහෙම පොඩක් කියලා දෙනවද බලන්න අපිට ඒක කොහොමද වෙන්නේ කියලා.
එහෙම සම්මාදිට්ඨිය එනවා නම් ඉතින් මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා අපේ ඔය සයන්ටිස්ලා තමයි සම්මාදිට්ඨිය එන්නේ මේ ඔය මේවා ලොකු කරලා බලලා දැන් ශරීරයේ හැදිලා තියෙන සෛල වලින් මේවා වෙනස් වෙවි තියෙන්නේ ඇති වෙලා නැති වෙනවා. ඒ කතාව අපිට වඩා හොඳට ඒගොල්ලෝ අත්දකිනවා අපි ওই වචනෙන් කියන දේවල්. නැත්තම් පරමාණු මට්ටමේ රිසර්ච් කරන අයට ඒගොල්ලන්ට පේනවා හොඳට මේවා වෙනස් වෙන බව. ඒතර තියෙන දෙයක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඕකමනේ අපි රූප කලාප තියෙනවා ඕවා වෙනස් වෙනවා කියන්න ගියත් පටවිය අපෝ තේජෝ වායු තියෙන ඒවා වෙනස් වෙනවා කියන්න ගියත් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. ඒක එතකොට තේරුම් ගන්න ඕන ඒක ලෝකෙට අයිති මට්ටමේ දැක්මක් මිසක් ලෝකෝත්තර දර්ශනය ඇවිල්ලා නැහැ එතන කියන එක. එතනින් එහාට යන්න තියෙනවා. ඒකේ ඉතින් සම්මා දිට්ඨිය කියනකොට ආහාරය පිරිසිඳ දකින්න කියනවා. ඒතර ආහාරය කියන එකේ අර්ථය තමයි යමක් ගෙන එන අර්ථයෙන් ආහාර. යමක් ගෙන එන අර්ථයෙන් තමයි ආහාර කියලා ඒ පාලි වචන තියෙන්නේ. තපියෝක ආහාරේ මේ කබලින් කආහාරය කියලා විතරක් ගත්තොත් එතන වැරද්දක් තියෙනවා. ඒක වැරද්ද කිව්වට ඒක භාගයක් හරි කියන්නේ ලෝකෙට අයිති මට්ටමෙන් හරි. මොකද අපි කබලින් කආහාර කියලා කියන්නේ බාහිරේ තියෙන දෙයක්නේ. දැන් අපේ ශරීරෙත් බාහිරේ තියෙන දෙයක්. ඒ ශරීරේ පවතින අපි කෑම කන්න ඕන. ඒතර ඒ කන කෑමත් බාහිරේ තියෙන දෙයක්. එතකොට මොකද වුනේ? ශරීරයට හේතුව හෙව්වේ බාහිරෙන්ද තමන් තුලින්ද? අන්න අතනින් බැලුවහම පේනවා මේ එහෙනම් මේ සම්මාදිට්ඨිය තාම ලෝකිත අයිති. සම්මාදිට්ඨියක් මිසක් ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය නෙවෙයි කියන එක. අනතනින් එහාට තව බලන්න තියෙනවා. එතක කබලින් කආහාර කියලාත් අපි බාහිර දෙයක් පනෝගෙන ශරීරය කියලාත් බාහිර දෙයක් පනෝගෙන මේ ආහාර නිසා මේ ශරීරය කියලා කියන්නේ ලෝකෙට අයිති සිද්ධිය. ඉතින් ඒකේ සතර මහා ධාතුව නිසා ආහාරය නැත්තම් රූප කලාප නිසා ශරීරය සතර මහා ධාතු නිසා ශරීරයේ කියන එකේ වැඩි වෙනසක් නැහැ. ඉතින් එතනත් හේතුඵල සම්බන්ධයක් පෙන්නනවා. ඒ හේතුඵල සම්බන්ධයේ අයිති මේ බාහිරෙන් ලෝකයේ සෙවීමක් නේද ඔය කරන්නේ කියන එක මං හිතන්නේ පැහැදිලි ඇති නේද?
ඔව් එහෙම තමයි මට තේරුනේ. මං හිතන්නේ දැන් මම බලුව පොතක ඒක තියෙන ආහාර කියලා තමයි වහ හරි. කබලින්කාර ආහාරය එක කැලක් විතරයි. නමුත් ආහාර කියන ඒ හතරම එකට ගන්න ඕන එකක් වගේ තමයි තියෙන්නේ. මේ අර එකටම ගන්න ඕන.
ඒක හතරක් එකට ගන්නවා. හතරක් එකට ගන්න එකත් අපේ දැනුමක් මත කරන දෙයක්. ඉතින් එතනිනුත් අපි එහාට ගියොත් යමක් ගෙන එන ස්වභාවයෙන් ආහාර කියන මට්ටමට යන්න පුළුවන් නම් ඔවට මම හිතන්නේ තවත් පැහැදිලි වෙයි කියලා.
ඔව් එහෙමයි. දැන් කබලින් කාර ආහාරයේ ඕජාව කියන කැලේ එහෙම ඒ දිහා බලපළු නැතුව ඒ එකම දැන් මේ ආයතන පෝෂණය කිරීමක් වෙනවනේ. දෙන දිනීමක් වෙනවනේ. ඒක පාර්ශ්වය නිසා වෙන චේතනා පහළ කරනකොට වෙන. ඒකෝද නාම රූප දෙකින් තමයි විඥානය ඉතින් එහෙම වෙනවා. ඒතර ඒ ඔක්කොම පාර්ශ්වයක වහම ඉතින් එතන තියෙන වේදනාවයි සංඥා. ඒකෝද දැන් කබලින්කාර ආහාරය ගොහම ඉතින් ඒකකින් වර්ණ ගන්ධ රස ඕජස්තින කැල්ල ඉතරක් අරගන්නනේ. ඉතින් ඒ වතු ඔක්කොම ටික වෙනවා. මොකද අපිට දැන් කෑම කනකොට ඕජාවකින් අපිට පේන්නේ නැහැ. හැට පේ නම් ගලුමත්මෙන් ගත්තොත් දැන් හැට අපි ප්‍රියමනාපදී අපි ඒ කනකොට රසයක් දැනෙනවා. ඒකවල මේ ආයතන හරහා තමයි පෝෂණය වෙන්නේ. කියන්නේ විදිහට තමයි පුළුවන්. ඒකට මේ වෙන්නේ එතන අර මනස මේ ඔක්කොම ටික එකට වෙනවා කියලා දැන් මනසින් හිතනවා චේතනා පහළ කරනවා ඒ වගේ දෙයක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් අර කෙනෙක් කිව්වා නෑ නෑ කබලින් කාර ආහාර පිළිසින් දකින්න ඕනේ ඒකට රූපේ පිළිසින් ගන්න. ඉතින් ප්‍රධාන ගැටලුව මම පොඩ්ඩක් අහගන්න බැලුවා ආගේ. ඉතින්
රූපය පිළිසින් දකින්න ඕන කියන එක හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි රූපය පිළිසින් දැක්කද නැද්ද කියන මට්ටම. ඒකට අපි ශරීරය පිරිසිඳ දකින්න ගිහිල්ලා ශරීරයේ පවතින ආහාර නිසා කියලා කිව්වා. ඒක එක්තරා මට්ටමක හරි සමුදයක් හොයාගත්තා. දැන් රූපයක් පිරිසිඳ දකින්න ක්‍රමේ නම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන පැත්තනේ. මේක රූපය මේ ශරීරය කියන රූපේ සමුදය අර කාපු ආහාර. ඒක හරි. හැබැයි ඒ හරි කියලා කියන්න පුළුවන් ලෝකයාට. ඒක ලෝකෙට අයිති
එක. අපි දැන් මෙහෙම ඒක නම් මට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මෙහෙමයි දැන්. යා කියලා දැන් මහර්ගයක් කන කෑම දීමින් ඉන්නේ නෙමෙයි ඇස කන නාසය මේවා හැදෙනවා. ඒ කියන්නේ හැදෙන්නේ ඒක කබලින් කර ආහාර. ඒකකොට ඒකදී ඒකින් දැන් බාහිර දේක් බලනකොට එතන දිත්ත සුතමුත ඒ කියන්නේ ඇහෙනකොට බලනකොට ඒකකොට මේක ප්‍රතිසින් දක්නවා කියන්නේ අර එළිය රූපේ ප්‍රතිසින් දක්නවා කියලා. අන්න ඒ විදිහට තමයි මේ අපි
කියන්නේ දැන් තමයි කරවර බාහිරින් බලන විදිහමයි. ඒක මම දැන් ඒක අසන්තට තේරුම් යනවා නම් ওই බාහිරින් බලන විදිහ. ඒක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. දැන් ඒ කියන මට්ටම හරි. හැබැයි අපිට නුවණක් එන්න ඕන තාම ඒ බාහිරින් නෙවක හොයන්නේ කියන එක. එතකොට නුවණක් එයි. ඔව් එතකොට නුවණක් එයි. එහෙනම් ලෝකෝත්තර මාර්ගයට වැටිලා නැහැ නේද කියලා.
නෑ නෑ කියන්නේ ඒක තමයි සම්මාදිට්ඨිය. අන්න එතන
තමයි. ඒකට කියන්න තියෙන්නේ ඒක සම්මාදිට්ඨිය තමයි. හැබැයි ලෝකෙට අයිති සම්මාදිට්ඨිය කියලා.
අහ එහෙම කිව්වයි ඒවා
කියන්නේ. මොකද දැන් අපි පැහැදිලිව දන්නවනේ දැන් ඈ හැදෙන්නේ ඔය කන බොන ආහාරෙන් කියලා කියන්න පුළුවන්. අපිත් ඉස්සර ඔහොම කිව්වනේ. හැබැයි දැන් නුවණක් තියෙනවනේ ඈ හැදෙන්නේ කන බොන ආහාරෙන්ද නැත්නම් ඊට වඩා එහාට ගිය සිද්ධියක්ද කියලා නේද? දැන් ඒකෙන්දලා ටික ටික මෙතෙන්ට එන්න තමයි පළවෙනි නුවණ ගන්න වෙනවා. ඇහැ කියන්නේ ඔය පවතින ඇහක් නෙවෙයි. පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඇහක් කියන එක. ඒකට එයාට ඉස්සෙල්ලා එන්න වෙනවා ඒ මට්ටමට. ඒකට එයාගෙන් අහන්න ඕන ඔයා කතා කරන්නේ මේ පවතින ඇහක් ගැනද නැත්නම් මේ පෙරණසිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඇහක් ගැනද කියලා.
දැන් රවි ඒ මට්ටමත් ඇත්තටම කියනනම් ආර්ය මාර්ගෙ නෙමෙයි නේද? දැන් උදාවට මතකයි වර්ෂෙන්ද කියලා කිව්වද පෙරණසිබීම හටගෙන ඉතිරි නැතුව නැති වෙනවා. ඒ කියන්නේ හටගත්ත දේ නැති වෙන එකනේ.
මෙහෙමයි වසන්ත. දැන් ආර්ය මාර්ගයේ ලෝකෙට අයිති විදිහට හිතන එකත් ආර්ය මාර්ගයට එන්න උදව් වෙන කොටසක්. එකපාරටම අපිට මේ ආර්ය මාර්ගයේ කියන එක අවබෝධ වෙන්නේ නැහැ. පූර්ව ප්‍රතිපදාව වැඩිම තුලයි ආර්ය ප්‍රතිපදාවට එන්නේ. එතකොට අපි දැන් ලෝකෙට අයිති මට්ටමේ කෙලෙස් ටික කඩාගත්තේ නැත්නම් ලෝකෙන් එතර වෙන පැත්ත තේරුම් ගන්න බෑ. ඒතර ලෝකෙට අයිති මට්ටමේ කෙලස් කියන්නේ දැන් අපේ මූලික මට්ටම තමයි අපි උපදිනකොට හම්බුුණ ඇහැ මැරෙනකන් තියනවා කියන එක. ඒක ලෝකයා පිළිගන්න මට්ටමනේ. ඒතර ඒ මට්ටමේ ටිකක් කඩන්න ඕන නෑ. ඔතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. පෙරණති බීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන හැක් කියලා. ඒ මට්ටමට එනකොට අර මුලින් හිටිය මට්ටමට වඩා මෙයාගේ ප්‍රඥාව දියුණුවක් වෙන්න ඕන. මත ඒක ලේසියෙන් කෙනෙකුට දකින්න බෑ. ඒතර ඒ පෙරණති බීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මට්ටමට හිතාගන්නවත් පුළුවන් කියන්නේ ඒකත් සෑහෙන ලොකු ප්‍රඥාවක් වැඩිමක්. ඒකත් මතක තියාගන්න. ඒක ලෝකෙට අයිති කියලා ඒක අයින් කරන්න එපා. මොකද ඒ මට්ටම තුල අර මේ පවතින අපේ මාංශය කියන එකෙන් මිදෙනවා. දැන් පේනවා එහෙනම් කොහොමද පෙර නොතිබීමට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනවා නම් එහෙනම් මේක දැකීමේ සිද්ධියට විතරක් අදාළ හැක් කියන නුවණක් එනවා. ඒක හුඟක් උදව් වෙනවා එතනින් එහාට ඒක විමසන්න.
ඒක හරි රවි මට ඒක තේරෙනවා. ඒ පිට දැන් මේ අපි බලන ක්‍රමයේ වාක්‍යවල මේ විදිහට බලනකොට ඒක තේරෙනවා. නමුත් දැන් සමහරක් ඒගොල්ලෝ එක්ක කතා කරනකොට එක එක මතන්නේ. ඒකද අපිට අර දැන් මේක කියනකොට ඒක නෑ අරක සම්මාදිට්ඨිය කියනවා. ඒක සම්මාදිට්ඨි ගොඩක් වෙන්න බෑනේ. මාර්ගයේ සම්මාදිට්ඨිය කියන සම්මාදිට්ඨිය තමයි. නමුත් එතෙන්ට එන්න එක එක පිළිවෙලකට තියෙන අනුක්‍රමයක්. නමුත් ඒක සම්මාදිට්ඨිය කියුවහම එතකොට අරකට මොකද සම්මාදිට්ඨිය කියන්නේ? මොකද සම්මාදිට්ඨිය කියන්නේ? ඒ අන්න එහෙම එකක් ප්‍රශ්නයක් ආවා මට. එතකොට යන්න නෑ නෑ මේක තමයි සම්මාදිට්ඨිය. අන්න එහෙම දෙයක් තමයි වුනේ. ඉතින් එතකොට අපිට අමාරුයි කියන්න වා කියන විදිහට ලස්සනට පැහැදිලි කරන්න. ඒක එතකොට ඉතින් මම එහෙම නහොත්සල මම කතියක් ආයෙම අහගන්න.
ඒක හරි. දැන් අසන්ත ඔතන තේරුම් ගන්න ඕන අපි කෙනෙකුට කියා දෙන්න යනකොට එයාගේ මානසික මට්ටමට අපි කතා කරන්න ඕන. දැන් අපි ගිහින් අර වතුරට එබෙන බල්ලගේ මානසිකත් ඉන්න කෙනෙකුට බල්ලට මේ ලෝකෝත්තර පැත්තක් කියන්න ගියාට ඒක ගෝචර වෙන්නේ නැහනේ. ඒ හින්දා තමයි ඒක ටිකෙන් ටික එන්න ඕන. දැන් එයා මේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මට්ටම පිළිගන්න කෙනෙක් නම් අපි එතනින් ප්‍රශ්න කරන්න ඕන. ඇයි එහෙම කියන්නේ? ඒකට යාට ටිකෙන් ටික අර ලෝකෙට අයිති එක කැඩෙනවා. එතකොට ඊමක් එතෙන්ට අපිට ගේන්න පුළුවන් නම් ඊළඟට අර කබලින්ක ආහාර මට්ටමෙන් එහාට මෙයාව ගෙනියන්න පුළුවන්. ඕක ඕක වැරදී වෙන එකක් කිව්වට එහෙම කෙනෙක් පිළිගන්නේ නැහැ. එයාට ඒක ටිකෙන් ටික අවබෝධ වෙන විදිහට මේක ටිකෙන් ටික මේ පැත්ත අවබෝධ කරවන්න ඕන. මෙහෙම දෙයක්ත් දැන් ධර්මයේ කියලා තියෙනවා නේද? එතකොට ඒකට කොහොමද ඔය ගැලපෙන්නේ කියලා එහෙම කියන්න යන්න. ඒක ඕක වැරදී කිව්වට එහෙම පිළිගන්නේ නැහැ. එයාගේ ප්‍රඥාව ටික ටික දියුණු වෙන විදිහට එයා දැන්න ධර්මයෙන්ම ටික ටික එහාට ගේන්න ඕන.
ඒක හරියට දැනගන්න. එයා පිළිගන්න මට්ටමක ඉන්න ඕනේ නැත්නම් ඉතින් අමාරු වෙනින් දැන්.
නෑ නෑ. එයා පිළිගන්න මට්ටම කියන්නේ එයා නුවණින් හිතන කෙනෙක් නම් ටිකෙන් ටික එහාට ගේන්න. ඔතන මම හැමතිස්සෙම කියන්නේ ඕගොල්ලන්ගේ අපේ අතීතේ මතක් කරලා බලන්න. ඉතින් අපිට එකපාරට මෙහෙම කිව්වට අපිට ඔක තේරෙනවද? ටිකෙන් ටික කොච්චර කතා කරලාද මේ මට්ටමකට එන්නේ? කොච්චර නුවණ වැඩෙන්න ඕනද? ඉතින් අනිත් අයත් එහෙම තමයි. දැන් අපිට තේරුණා නෝ එකපාරට හිතනවා මේක මේ යට තේරෙන්නේ නැද්ද කියලා. එහෙම බලලා කියා දෙන්න බෑ. එතකොට අපි ඒක වැරදි කියලා කියන්න කියොත් එයා අහන්නේ නැහැ. එතකොට අපි එයා ඉන්නේ කේම ඉඳන් තව ටිකක් එහාට ගෙනියන්න. ඒකෙන් ඉඳන් තව ටිකක් එහාට ගෙනියන්න. එහෙම එනකොට එයා එයි ඒක අවබෝධ කරන මට්ටමකට. නැත්තම් වෙන්නේ අර මේක අහන්නේ නැති මට්ටමකට අර දෘෂ්ටිගත වෙනවා. මේගොල්ලෝ මේ වෙන මොකද්ද කියන්නේ කියලා. ඒක අර මොකක් හරි කියා දෙනකොට ටිකෙන් ටික අපේ හදාගන්න ඕන ස්කිල් එකක් කියලා මම කියන්නේ කාට හරි කියා දෙන එක. එයා වැරදි කියනවට වඩා එයාට තේරෙන්න අපිට කියන්න බෑ කියන පැත්තෙන් තමන්ගේ අඩුව තමයි දකින්න ඕනේ. එයාගේ යම් කිසි මට්ටමකට තාම ලෝකෙට අයිති විදියට හිතන එක බලවත් නම් අපි ටිකෙන් ටික පෙන්වන්න ඕන ඒකේ තියෙන අඩුපාඩු. එහෙම නැතුව ඕක වැරදි කිව්වට එයා පිළිගන්න ඕනත් නැහැ. ඒක තමන්ට මේක වැටහෙන්න ඕනනේ. අන්ධවිශ්වාසෙන් පිළිහරන් හරියන්නේ නැහැනේ. ඒකට ටිකෙන් ටික විස්තර කරන්න උත්සාහ කරන එක තමයි ඉතින් හොඳ. දැන් අපිට එහෙම කරනකොට දැන් අපිට තියෙන මේ එක එක අඩුපාඩු හැදෙනවා. ඒක එතකොට දැන් ඔය කොච්චර කිව්වත් අර බණක් අහගෙන ඉන්නකොට සමහර විට හිතෙනවා දැන් මේ හාමුදුරු මෙච්චර කියන්නේ මේකේ මොකක් හරි තියනවාද අපි මේ හිතන විදිහ වැරදිද කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට ඒක කොහමද දැන් කෙනෙක්ට මේක පැහැදිලි කරලා දෙන්නේ? හරි, ටිකෙන් ටික මම හිතනකොට මම හිතන්නේ ධර්මයේ තව තවත් අවබෝධ වෙනවා. ඒක තමයි ඒක ආයෙ සාකච්ඡා කරන්න ඕන කියන්නේ. නේද?
ඒක හොඳයි. එහෙම තමයි. ඒක තමයි කවුරු හරි කෙනෙක් එක්ක සාකච්ඡා කරන කොටත් එදින අපිට නිදන්නේ ඇදිලා එනවා. නමුත් අර දැන් මම ළඟදී බලක් හේව සාමාන්‍ය කියන සාමාන්‍ය කියලා දැන් කියලා මෙහෙම දැද. නිවන කියන එක ඉතින් තියෙනවනේ. ඒකයි දෙකක් නැහැනේ තියෙනවන්න තැනක. ඉතින් අප්පයි ඉතින්ම පටන් ගන්නවා මේ තැනක තියෙන දෙයක් ඔබ යන්න හදනවා කියලා. ඉතින් ඒකත් නිකන් ලොකු කියන්නේ.
ඒක තමයි මූලපරියාය සූත්‍රය පෙන්නන්නේ. පෘථග්ජනය නිවනත් නිවන කියලා මඤ්ඤණා කරනවයි කියලා.
මේ වැඩි කතා කරනකොට හරි අමාරුයි මේ රවි ඉතින් අර අපිට කරන්නේ දක්ෂතාවයක් නැහැ නේ මෙහෙම කියන්න අර පිටුවලකට යන්නේ ඉතින් අපි හිතේ කියනවා වගේ වෙනවා කිව්වට ඒක අපෙන් කියන්නේ හරි අර
ඔයා කියනවා මේ ආහාර ප්‍රත්‍ය ගැන දේශනා ආහාර ප්‍රත්‍ය ගැන දේශනා දාලා තියෙනවා ඒකේ දැන් ආහාර වුණානේ කවලින් කාර් හැදෙන්නේ ඒක පේන්නේ නැහනේ. එතකොට අනික් තුන ස්පර්ශ මනුසන් චේතන විඥාන ඒ තුනම අවිද්‍යාවෙන් හැදෙන දේවල්නේ. අනේ ඒ විදිහට දාලා බලනවා මේක වැටහෙවි. සයිට් එකේම තමයි දාලා තියෙන්නේ. සතියක් වෙන එක දාලා ආහාර ප්‍රත්‍ය කියලා.
ආහාර
ඉතින් අනික් කාටත් ඒක අහලා බලන්න. ඒක හොඳ දේශනාවක්. ඒකෙදි හඳුරු කියන්නේ නැත්තේ අර ඒ අනික් තුන අවිද්‍යාවෙන් හැදලා කියලා. අවිද්‍යාව ප්‍රත්‍ය කියලා. එතකොට මේ කත කත ඒක ඒක ඌජානේ ඌජා පේන්නේ නැති එකක්
නේ. ඒ එතන ඒ මං එක ඇහුවා ඉතින් මං සාකච්ඡා සිදුවක් කරනවා ඒක තමයි මට ප්‍රශ්නයක් වුනේ. ඇත්තට මං නම් මොකද කිව්වද ඒක ඒක තමයි ප්‍රශ්නයක් වුනේ මට. එතන ඒක පැත්ත
බලනවා තමයි ඒක ඇත්තට ඒතර අනික් තුනම අවිද්‍යාවෙන් හදේනව නේද? අවිද්‍යාව ප්‍රත්‍ය
ඕ නැහැ දැන් ඒ රවි දැන් මේ තන කියන විදියට හොඳට තේරුම් ගත්තාම ඔය අද අපිට පැහැදිලි කරන්න දෙන පැත්තට ආලවටක් තියෙනවා. එහෙනම් මට කියන්න.
ඔක ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොම හරි අපි දහමට අනුව නුවණින් බලනකොට මේ මේ කවුරු කොහොම කිව්වත් දහම මොකද්ද කියලා දකින්න පුළුවන් වෙනවා. ඒ ඔකේ මං අර අනිත් එක තමයි අපි අර වචනවලට අහු වෙලා හොයන්න ගියාම එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වචන උදව් කරගන්න ඕන අපි මේකේ අර්ථයක් අවබෝධ කරගන්න. අර්ථය අවබෝධ වෙනකොට දහමට ගැලපෙන විදිහට බලන්න ඕන මේක. දහමට ගැලපෙන කියනකොට පටිච්චසමුප්පන්න ස්වභාවය චතුරාර්ය සත්‍යේන විදිහ ඒ පැතිවලට ගලපනකොට ඉච්චර ගැටලු වෙන්නේ නැහැ. පෙර වචනාල්ලගෙන මේක මොකද්ද කියලා ඒවට ගලපනවනේ. ඉතින් ඒවා එකක්වත් වැරදි කියනවා නෙමෙයි. ඒ මානසික මට්ටමට ඒක ඇත්තක්. කබලින්ක ආහාරය නිසා අපේ ආයතන හරි ශරීරය හරි පවතිනවා කියන එක ඒ මට්ටමට ඒක ඇත්තක්. කබලින්ක ආහාරෙත් වර්ණගන්ධ රස ඕජා කියනකොට වර්ණගන්ධ රස තුන පේනවා ඕජාව පේන්නේ නැහැ කියලා ඒ මට්ටමින් පැහැදිලි කරන්න පුළුවන්. ඒතේ ඒක ඒ මට්ටමින් කතා කිරීමක්. ඒතේ ඒවයි වරදක් නෙමෙයි, ඒක එක මානසික මට්ටමකට හරි. ඒතර ඒවයින් අඩු වෙන කෙලස් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අපි දක්ෂ වෙන්න ඕන එතනින් එහාටත් කොහොමද මේක තව එහාට අවබෝධ කරගන්න. ලෝකෝත්තර දර්ශනයක් වෙන විදිහට මේක කොහොමද ගන්න. එතකොට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ එකතැනකින් සම්මාදිට්ඨිය ආවොත් ඔය 16 ආකාරයටම ඒක ගැලපෙන්න ඕනනේ අවබෝධය කියන එක. ඒකයි මෙතන ඒ අර්ථය කියන එක කියන්නේ. අපි කොච්චර තර්ක කළත් මේ ආහාර අල්ලගෙන අපිට ඒ අවබෝධ කරගත්තු දෙයම තව විදිහකට එන සම්මාදිට්ඨියට දාගන්න බැයි නම් එතකොට අවබෝධය අඩුවන්නේ. උදාහරණයක් විදිහට ආහාර ගැන සම්මාදිට්ඨිය පස්සේ ගැන සම්මාදිට්ඨියට ගැලපෙන්නේ නැත්තම් පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? එතනත් සම්මාදිට්ඨියනේ. නැත්තම් සලායතනෙ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද කියන එකත් සම්මාදිට්ඨිය. ඒ වගේ ඒ හැම සම්මාදිට්ඨියකටම ගැලපෙන්න ඕනනේ අවබෝධයක් ආවොත්. ඒතර එකක් අල්ලගෙන කොච්චර තර්ක කළත් අනිත් එකට ඕක දාගන්න බැයි නං, තේරුම් කරන්න බැයි නං එතනම දකින්න ඕන. එහෙනම් තාම සම්මාදිට්ඨිය ඇවිල්ලා නැහැ කියන එක. ඒ වගේ ප්‍රතිවලින් ඉතින් ඔබට උත්තර තියෙනවා. එච්චර ඒවා තර්ක කරන්න දේවල් නෙවෙයි. හැබැයි අපි ඒ තමන්ගේ අවබෝධය හදාගන්නවා වගේම ඔක තව කෙනෙකුට මේක ටිකෙන් ටික පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා නම් ඒ තමන්ගේ අවබෝධෙත් ඉතින් වැඩි වෙනවා. ඉතින් කෙනෙක් අහන්නේ කියන එකට වඩා අහන විදිහට යට තේරුම් යන විදිහට අපිට කියා දෙන්න අමාරුයි කියන පැත්ත තමයි ඉතින්. ඒ පැත්ත හදාගන්න කියලා තමයි මං කියන්නේ. හ්ම්.
සරණයි.
දිලීට මනාද ප්‍රශ්න වගේක් තියෙනවා කියලා කිව්වා. තියෙනවද?
දැන් මගෙන් එක්කෙනෙක් ඇහුවා මේ සම්පාදය දැක්කමනේ දහම දැක්කා කියලා. ගාමිණී කියලා කියන්නේ එතකොට දැන් පටිච්ච සම්පදාය එක එක විදිහට අධිධර්ම පිටකේ එක්ස්ප්ලේන් කරලා කියන්නේ. එතකොට ඒවා ඔක්කොම දැනගන්න ඕනේද? එතන අර අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයක් කියලා එකක් තියෙනවා. ඒකම අපි සහතන් වහන්සේගෙන් අහන ඒවට ඔක්කොම උත්තර එතන තියෙනවා. අනේ ඒ වගේ ගැටලුවක් මා කියන්නේ. ඉතින් මට ඒකට නම් උත්තර දීගන්න ලැබුණා. මම කිව්වේ ඉතින් අපි මේ දන්න එක ඉස්සෙල්ලා හොඳට අපි මේ දකින්න පැත්තිස්සෙල්ලා හොඳට මේ විදිහට දැනගෙන ඊට පස්සේ ඕනේ නම් අර විදිහට විමසන්න පුළුවන් කියන එක. එයාට මොකද්ද දෙන්න පුළුවන් උත්තර?
ඔය ඉතින් ඒ වගේ ඒවට ඉතින් උත්තර දෙන්න ටිකක් අමාරුයි. ඉස්සෙල්ලා ඒක මොකද්ද කියලා එක්ක අපි දැනගන්න ඕන. ඉතින් අපිට අදාළ නැති දෙයක් නම් ඉතින් ඒක අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක කියලා මම දන්නේ නම් මෙන්න මේ ටික කියලා. දැන් ඒ වන දැන් අපිට මූලික කරුණු විදිහට පෙන්වන්න පුළුවන් මේ අවිද්‍යාවෙන් හටගන්න පටිච්ච සමුප්පාදේ තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ මොකද අපේ අවිද්‍යාව තියෙන හින්දා එතකොට මේ අවිද්‍යාව දුරු වුණොත් ඉතින් එහෙම පටිච්ච සමුප්පාදයක් තියෙනා නම් එතෙන්ට වැටෙයි කියලා එතෙන් මේ කිව්වම හොඳයි කියලා ඇති කියලා මට හිතෙනවා. නේද? ඒක ඔක තමයි මම කිව්වේ. අර වචන අල්ලගෙන කතා කරන්න යන අයත් එක්ක ටිකක් ඉතින් එක එක විදිහට ඒක මේ කතා කරන්න වෙනවා. ඒක කොහොමද කියලා අපිට වෙනම කියන්න බෑ. අර ධම්මයට ගලපලම බලන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපතන දැන් ඒකෙන් ගන්න කොහොම හරි අර පටිච්ච සමුප්පාදෙයි චතුරාර්ය සත්‍යයි කියන දෙකට. ඒතකොට පටිච්ච සමුප්පාදේ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතා. ඒක තමයි අවිජ්ජා සංකාර විඥාන ඒ වගේ කියන්නේ. ඒකට මේ ධර්මතා නෙමෙයි මේ පටිච්ච සමුප්පන්න ස්වභාවයයි අවබෝධ කරන්න තියෙන්නේ. එතන මේ ඇතිකල්හි මේ වේ කියන ධර්මතාවය. අනේ මේ පැත්තෙන් කතා කරාම ඉතින් ඔය ඕන දෙකක් ගත්තොත් ඒ හේතුඵල අතර සම්බන්ධතාවය නැතිකල්හි මේ වේ මේ නැත්තම් මේ වෙන්න බෑ කියන ධර්මතාවය නේද කියන පැත්තෙන් කතා කරාම එතකොට මේ දැන් ලොකු ගැටලුවක් එන්න විදිහක් නැහැ.
අපි එතන ඔය නිකන් දිදීගෙන අහලා තියන්නේ මේ මෑතකදී මේ තිබුණානේ මේ තිබුණා ඔය කවදාවත් නිලේ අභිවෘද්ධි මහන්සියවිල්ලා දේශනාවක් ඒගොල්ලන් තමයි වහන්නේ. ඉතින් ඔය අග්‍රාසුත්ත ප්‍රතිසම්පාදික කියන්නේ කුසලක් නොවන අකුසලක් නොවන කර්මකයන් නැති ප්‍රතිසම්පාදයක් කරන විභංග ප්‍රකරණයේ එකේ තියෙනවා මේ ප්‍රතිසම්පාද විභංගයේ තියෙනවා. එහෙමද හැබැයි ඒ තනි කර ඔක්කොම යා අරගෙන නෑ. ඒකෝ තමයි ඒ පොඩි කැලලක් අරගෙන දානවා. ඒකේ ඉතින් කියන්නේ දැන් අවිද්‍යාවෙන් තොරවෙච්ච සංස්කාර කිය. විඥානය අනිදස්සනයි. නාම රූපී නාම විතරයි හැබැයි රූප නැහැ. එතකොට සලායතන වෙනුවට දැන් තියෙන්නේ අර අපි දැන් කියන්නේ ස්ත්‍රී ආයතනෙ වගේ එහෙම එක. ඊට පස්සේ පස්ස ස්පර්ශ කියන වේදනාවත් තියෙනවා. ඉතුරු දෙක නෑ. ඒක තණ්හා උපාදාන නෑ. භවයත් තියෙනවා. ඔන්න ඔය විදිහට දින තියෙනවා එතන. ඉතින් ඒක වෙන්නත් මම හිතන්නේ දිනේ අහන ඇත්ත ඉතින් ඇත්තටම ඉතින් මේ දෙකින් එක රහතන් වහන්සේලා තින් කියන කියලා ඒ සංඝාසයන් කියනවා. ඒ පොතක තියෙනවා ඇලිය. ඉතින් මේ කැලි කැලි අරගෙන කියන්නේ ත්‍රිපිටකයේ අභිධර්මයෙන් ඉතින් මේ කැලි අරගෙන කොහොමද කියලා මගෙන් කෙනෙක් ඇහුවා. ඉතින් මම පොඩ්ඩක් බැලුවාම තිබුණා ඉතින් ඇත්තට තියෙනවා. ඉතින් තිබුණාට ඒ සම්පූර්ණයෙන්ම නෑ ඒ කැලි විතරයි දාන්නේ. ඉතින් එහෙම තමයි හුඟක් ඒ සංඝාසය කරන්නේ.
සේරුවන් සරණයි මිස්ටර් රවි. මටත් ඒ වගේ එකක් අහන්න තියෙනවා. කියන්නේ දැන් මම පටිච්ච සමුප්පාදය ගැන පටිච්ච සමුප්පන්නතාවයේ ඒක ඇත්තටම හරියට තේරුම් ගත්ත ඔබතුමාගෙන් කියලා මට කියන්න ඕනේ. ඉතින් ඒ වුණාට අපි ඉස්සර ඉඳලා මන්න මේ දවසල ඔබතුමාගේ පොතක් කියවනවා. එතකොට අර ඉස්සර ඉඳලා අපිට ඇඟට වැටලා තියෙන අර පටිච්ච සමුප්පාදයේ අංග 12නේ. එතකොට ඒ අංග 12 සම්බන්ධ කරගන්න ඕනේ නැද්ද? එහෙමකක් ඒ ගැන හිතන්න ඕනේ නැද්ද? මට ඒක තේරෙන්නේ නැහැ. ඔබතුමා දැන් මේ ප්‍රශ්නේ ඒ වගේ එකද සම්බන්ධ කියලා දන්නේ නැහැ. හැබැයි මට ඔබතුමා අර කියපු එක දැන් තේරෙනවා. අර පටිච්ච සමුප්පාදය අතර මේක කලින් වතාවට ඇහුවෙත් ඔබතුමාගේ මේ බද්දරාමේදී. ඉතින් එතකොට තමයි පැහැදිලි වෙලා දැන් ඊට පස්සේ පොත කියවනකොට එහෙම හොඳට ඒක තේරෙනවා. හැබැයි උනාට අර අංග 12 කොහොමද කෙනෙක් අංග 12ත් ඉතින් සම්බන්ධ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. ආව මටත් ඔළුවට එකයි ඉබේ ආවයි ප්‍රශ්න. ඔබතුමාගේ ප්‍රශ්නය තේරෙනවා.
ඒ අංග 12 සම්බන්ධ කළාට ගැටලුවක් නැහැ. තේතෙන්දි දකින්න ඕන ඒව දෙකක් අතර තියෙන එක පැත්තකින් පේනවනේ පච්චයා නිරෝධා කියන දෙකනේ ඔය කියන්නේ. ඒත් පච්චයා නිරෝධා කියන දෙක තමයි ඔය පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ. ඒ ධර්මතාවය. ඒව ඒ ධර්මතාවය පැහැදිලි කරන්න අපිට දෙපැත්තක් ඕන. හේතු පැත්තයි ඵල පැත්තයි. පච්චයා කියන ධර්මතාවෙදී හේතුව පැත්තත් ඕන ඵලය පැත්තත් ඕන. ඒ වගේම නිරෝධා කියන කොටත් හේතු පැත්තත් ඕන ඵල පැත්තත් ඕන. එතකොට ඒ ඕන අංග දෙකක් දාගන්න පුළුවන්. ඉතින් දැන් අවිද්‍යා සංඛාර කියන දෙක දාගත්තොත් අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන විදිහට ඒ දෙක දාන්න වෙනවා. හැබැයි ඔතන දැන් අපි මූලිකව තේරුම් ගන්න ඕන මේ දුක කියන එකෙන්නේ අපි පටන් ගන්නෙ මේ දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයිනේ අපිට ඕන. ඒතර දුක කියන්නේ මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස. කියන අපි දුක කියලා මොනවා හරි දෙයක් කියනවා නම් ඔවට අයිති. නැත්තම් සංකේත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒතර මේ දුක නිකම්ම පවතින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හේතුවක් නිසායි පවතින්නේ. ඒතකොට ඒක පටිච්ච සමුප්පන්නයි. නැත්තම් සංකතයි. ඒතකොට ඒක හේතුව හොයාගන්න වෙනවා. දුක කියලා ස්වභාවයක් ඇති වුණා නම් එක හටගත්තේ ඇයි කියලා හොයන්න වෙනවා. ඒකට සමුදයක්. දැන් ඒකේ ආසන්න හේතුවක් පේන්නත් පුළුවන්. ටිකක් දුරින් හේතුවක් පේන්නත් පුළුවන්. ආසන්නම හේතුව ජාති. ජාතිය නිසායි දුක. ඒ ටිකක් දුරින් පේනේවා තමයි ඊට කලින් මැද හරියේ තණ්හාව. දුකට හේතුව තණ්හාව කියලා ගන්න පුළුවන්. ඒක ගැඹුරටම යන්න පුළුවන් කෙලවරම තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසායි දුක. මේ දෙක අතරේ තියෙන්නේ ඔය පච්චයා නිරෝධා සම්බන්ධතාවය. අවිද්‍යාව තියෙනකන් දුක තියෙනවා. විද්‍යාව නැත්නම් දුක හටගන්න බෑ. අපි දුකට තණ්හාව දැම්මොත් තණ්හාව නිසා දුක. තණ්හාව නැත්නම් දුක හටගන්න බෑ. කියන පච්චයා නිරෝධා කියන ධර්මතාවය දකින්න නම් අපිට සමුදයක් හොයාගන්න බ වෙනවා. ඒක දැන් මූලික මට්ටමේ කායනුපස්සනේ ඒ රූපයක් තියනවා නම් ඉති රූපං ඊළඟට ඉති රූපස්ස සමුදයෝ බලන්න කියලා. සමුදේ බලන්නේ මොකටද? සමුදේ හොයාගත්තාම ඒ දෙක අතර තියෙන පටිච්ච සම්පන්න සම්බන්ධතාවය පේනවා. සමුදේ තියෙන කම්පලය සමුදේ නැත්නම් ඵලය තියෙන්න බෑ කියන ධර්පතාවය. එතකොට මේ සමුදය හොයාගෙන යනකොට අපිට එකින් එක අහුවෙන දේවල් ටිකක් තමයි ඔය අතරේ තියෙන්නේ. දුකට සමුදය හොයනකොට ජාතිය කියලා පේනවා. ජාතියට සමුදය හොයනකොට ඒ ළඟින්ම තියෙන සමුදය අපිට ඉස්සෙල්ලා පේන්නේ. භවයේ භවයට සමුදය උපාදානයි. උපාදානයට සමුදය තණ්හාව. තණ්හාවට සමුදය වේදනාව. වේදනාවට සමුදය පස්සේ. පස්සේට සමුදය සලායතනෙ. සලායතනෙට සමුදය නාම රූපේ. නාම රූපේට සමුදය විඥානෙ. විඥානෙට සමුදය සංකාරේ. සංකාරේට සමුදය අවිද්‍යාව. ඒව ඕකේ ඕන තැන් දෙකකින් කැලි දෙකක් කරන් ඒ දෙක අතර සමුදය කියන තැන දකින්න ඕන. පච්චයා කියන එක. ඒ එක්කම තේිනවා සමුදය නැත්තම් හේතුව නැත්තම් ඵලය උපදින්න බෑ කියන නිරෝධා කියන ධර්මතාවය. ඒතර පච්චයා නිරෝධා කියන එක අවබෝධ කිරීම පටිච්ච සමුප්පාදයේ දැකීම වෙනවා. ඒකට උත්තරේ ආවද ප්‍රශ්නෙට?
තරම දුරට. එතකොට අර එතකොට අංග 12ම ගැන හිතන්න ඕනේ නෑ නේ? ඔය අර විඤ්ඤාණයක් ඇතුළේ අංග 12ව තියෙන එහෙම කියලා හිතන්න ඕනේ නෑ නේ?
අවශ්‍යම නෑ. කෙනෙකුට අවශ්‍ය වෙන්නත් පුළුවන්, අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. අපිට තියෙන්නේ මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කිරීම. ඒ කියන්නේ ওই જાති දෙකකින් පුළුවන් අවබෝධ කරගන්න. දැන් දුකයි සමුදේ විදිහට අපි ජාතිය අරන් ඒ දෙක අතරේ බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුකට සමුදේ තණ්හාව විදිහට අරන් තණ්හාවයි දුකයි කියලා ඒ දෙක අතර තණ්හා පච්චයා දුක්ඛ, තණ්හා නිරෝධා දුක්ඛ නිරෝධෝ කියලා ගන්න පුළුවන්. ඒක තමයි මේ චතුරාර්ය සත්‍යයේදී දේශනා කරන්නේ කෙටියෙන්. දුක්ඛයි දුක්ඛ සමුදය කියලා පෙන්වන්නේ තණ්හාව. ඔබට හේතුව තණ්හාව. ඒකට දුක්ඛ නිරෝධය කියනකොට තේරුම් ගන්න ඕනේ තණ්හාව තියෙනකන් දුක තියෙනවා, තණ්හාව නැත්තම් දුක තියෙන්න බෑ. එහෙනම් ඒ සඳහා මාර්ගය ඔකනේ චතුරාර්ය සත්‍යය කියන්නේ. ඒක තව පැත්තකින් ගන්න පුළුවන් මේ ඒ ස්වභාවය තව ටිකක් එහාට ගන්න බලමු.
එතකොට මිත්‍රාවි මේ සංකාර කියන එක මේ අවිද්‍යාව පත්‍ය සංකාර කියලා කියනවා. ඊට පස්සේ දැන් උපාදාන වෙන අවස්ථාවේ සංකාර නිසානේ ප්‍රධාන වෙන්නේ. එතකොට ඇයි ඒ දෙපාරක්? එතකොට දෙපාරක් එතකොට මස්තේරෙන්නේ නැමෙතකු තුළුවට එනවා. ඊට පස්සේ අවිද්‍යාව පත්‍ය සංකාර ඉත සංකාර නිසානේ ඔක්කොම. එතකොට උපාදාන වෙන අවස්ථාවේ සංසාර නිසානේ උපාදාන වෙන්නේ. ආයතන මනවා මන ආයතන ගන්නකොට මන ආයතන පැත්තෙන් ගන්නකොට ආයතන කියන මන ආයතන කියනකොට ඒ සංකාරණේ හිතුවට අතනත් අවිද්‍යාපක්ෂ සංකාර කියලා කියනවා. මම වැරදි විදිහට හිතනවා දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ. මම ඒ කියන්නේ මේ මොකක්ද ඔය එකක් දැනෙන්නේ. ඒක ඔක්තර ඕනේ.
කාට හරි උත්තරේ දෙන්න පුළුවන්ද ඒකට?
මං හිතන්නේ මේ භව තුනට කඩන එක ගැනද කතා කරනවා කරන්නේ. අත්තර
නෑ ડોක්ටර් කමල්. මට දැන් අර මිස් රවි කියලා දුන්න එකෙන් මේ මට භව තුන මම පිළිගන්නේ නෑ. මට ඒක හිතා ගන්න බෑ භව තුන. ඒ වෙලේ ඇත්ත
ඒ ඔතන ඔය සංඛාර දෙකක් ගැන ප්‍රශ්නයක් මතු කළානේ. ඒක තේරුණාද? තේරුණා නම් ඒකට උත්තරයක් දෙන්න බලන්න. අවිජ්ජා පත්‍ය සංඛාර කියලා තියෙන අර උපාදාන ජනක මොකද්ද ඔය සංඛාරයක් ගැන කතා කරා.
ඔව් මේ මම නම් ඔතන හිතාගෙන ඉන්නේ මම වැඩි වචන දාන්න නැතුව පුළුවන් තරම් මේ සරලව දැන්ට අපිට වෙන්නේ මොකද කියලා මම හිතන්නේ. දැන් අවිද්‍යාපච්චා සංඛාරා කියන තැනදී අවිද්‍යා කියන්නේ අපේ නොදන්නකම මෝඩකම කියලා ගත්තොත් අපි හැමදෙස්සම ඇහෙන් කනෙන් නාසයෙන් ඔය දකින්න බලන පෙනෙන හැම දෙයකින්ම කෑල්ලක් ඉතුරු කරගන්නවා. ඒ කියන්නේ අපේ මේ මොනවා හරි අපි පණව ගන්න ಜಾති වලින් මට ඒ වචන එකපාරටෙන් නැ මේ මොනවා හරි ඒ පිළිබඳ හැඟීමක් ඉතුරු කර ගන්නවා. ඒ ඉතුරු කර ගන්න හැඟීම තමයි මේ ඔය සංඛාර කියලා ඊට පස්සේ ඉස්සරහට අපේ ආයි බලනකොට අහනකොට ඒකට උදව් වෙන්නේ. ඉතින් අවිද්‍යා ඉතින් ඒ සංඛාර වලින් තමයි ආයි ඉස්සරහට දිගට යන්නේ. ඒ සංඛාර තියෙනින්ද ආයි රූපයක් දැකපු ගාම අර සංඛාර හරි ඒ පරණ දාගත්තු ටික එකතු කරගෙන ආයිත් ලෝකේ එවලට හදා ගන්නවා. දැන් අපිට ලෝකේට යම් හදා ගන්න දෙයක් නැත්නම් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කවදාවත් අහලවත් දැකලවත් හිතලවත් නැත්නම් ඊගෙන මොකක් හරි පණව ගන්න බෑ කියලානේ. එතකොට අපිට යමක් දැක්කොත් නැත්නම් ලේසියෙන්ම හිතන්න පුළුවන් සමහර වෙලාවට අපිට සද්ද ඇහෙනවා කිසිම විදියකින් දන්නේවත් නැහැ අහලවත් නැහැ දැක හැඟීමක් නැති සද්ද ඒක. එතකොට ඒවා පිළිබඳ අපි මේ ඉස්සරහට යන්න තරම් අපි ළඟ සංකාර නැහැ. මේ අවිද්‍යාපච්ච සංඛාරා කියන තැන මේ මම නම් අන්න ඔහොම තමයි මේ තේරුම් අරගෙන තියෙන්නේ. මම වැරදි නම් අතන හදන්න මේ තේරුවන් සර් නැහැ.
පැත්තක් කියන්න පුළුවන් දැන් මෙහෙම දෙයක් දැන් දැන් කියන නසුව දැන් අවිද්‍යාපච්ච සංඛාරා කියලා මේ සංස්කරණ සැකසීමක් නෙවෙන්නේ. සැකසෙන කියන්නේ අපි හිතනවා දැන් මේවා මේ ලෝකේ පව් කියලා දේවල් කියනවා. ඒ නිසා පව් වැඩ කරන්නේ නැහැ. ඒක කුසල් අකුසල් ඒවා ඒක කුසල අකුසල නොවන ඉතින් දැන් ඒක ආනන්‍යබ් සංකාර කියලා කියන්නේ පුඤ්ඤාබ් සංකාර පුඤ්ඤාබ් සංකාර ආනන්‍යබ් සංකාර ඒවත් ඔක්කොම මේ ලෝකෙ තමයි තියෙන්නේ. ඒකට ලෝකෙන් එහාට එන්නේ මේ අවිද්‍යාව නිසාම මේ ගන්නකම නිසාම අපි තීන් කරනවා පව සිද්ධ කරන්නේ නැහැ කියලා කියන පව වෙනවා මෙතනත්. ඒකට ඒ දෙකේම විදෙන්න එහෙනම් මොකක්ද කරනවා අපි ආනන්‍යබ් සංකාර කියන්නේ ඒ කියන්නේ ධ්‍යාන මට්ටමට වගේ ඒ වගේ. ඉතින් ඒකට වෙන්නේ ඒ ලෝකයේ ඇතුළමයි. ඒක නිසා තමයි ඉතින් ඒ සංස්කාර පොදියක්ම හදනවා කියන එකේ පැටවීමක් වෙන්නේ. ඉතින් ඒකකොට තමයි වෙන්නේ සංස්කාරපත්‍ය විඤ්ඤාණ. මම ඉතින් ඒ විදිහට ඉතින් අල්බරම් කවුරුත්
අතෙන් දැන් මේ මෙහෙම දෙයක් මට හිතෙන්නේ දැන් මම ඇහුවේ අර සංකාර ಜಾති දෙකක් ගැනනේ. අවිද්‍යාපච්චා සංකාර මුලින්ම තියෙනවා. ඊටු ටික මොකද්ද ආයේ සංකාර කතාවක් කියවුණා නේද?
මේ සංපාදාරස්සන්ට සංසාර ගන්න චේතනා නැතිකෝ.
නෑ ඒ ප්‍රශ්නේ හරි. දැන් අතන සංකාර කියන එකේ අර්ථය තේරුම් ගන්න. සංකාර කියන්නේ සකස් කරන දෙයක්. එතකොට අපි සංකාර කියන එකත් සංකාරයක්. ලෝකෙට ඇවිත් අනිත් සේරමත් සංකාර කියලා තේරුම් ගන්න ඕනේ. අහලා තියෙනා නේද කජ්ජනීය සූත්‍රේ තියෙනවා මේ සංකතං අபிසංකරොන්ති සංකාරෝ සංකාර කියන්නේ අභිසංස්කරණයක්. අභිසංස්කරණය නැවත සකස් කිරීමකට කියන සංකාරයක් කියලා. එතකොට රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति සංකාරෝ. රූපය රූපේ පිණිස අභිසංස්කරණයක් කරනවා. වේදනාව වේදනාව පිණිස අභිසංස්කරණයක් කරනවා. සංඥාව සංඥාව පිණිස අභිසංස්කරණයක් කරනවා. සංකාරය සංකාරය පිණිස අභිසංස්කරණයක් කරනවා. විඥානය විඥානය පිණිස අභිසංස්කරණයක් කරනවා කියලා සිද්ධියක් තියෙනවා. එතකොට ඒ හැම එකක්ම වෙනම ගත්තහම ඒකත් සංකාරයක්. රූපය කියන්නේ සංකාරයක්. නාම කියන්නේ සංකාරයක්. සංඥාව කියන්නේ සංකාරයක්. සංකාරය කියන්නේ සංකාරයක්. විඥානය කියන්නේ සංකාරයක්. පැහැදිලිද ඒක?
රවි මේ මං හිතන්නේ ඔතන මේ අපිට ටිකක් ඔය ගැටලුවක් වෙන්නේ දැන් එකක් තමයි සංකාර කියන වචනය දැන් ඔතන අර අபிසංකාරවති කියන තේරුමත් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔය පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර කියවහම එතන වෙනමම දෙයක් එන්නේ. ඊට පස්සේ අපි අනිච්ඡාවත සංකාරා කියවහම ඔය ඔතන තේරුම් තුනක් තියෙනවා. අන්න ඒ තේරුම් තුන ඔතන අවිද්‍යාපච්ච සංකාරා කියන තැන පොඩි පැටලි ගතියක් එනවා කියලා තමයි මට හිතෙන්නේ. තේරුම් සරණයි.
මොකක්ද ඒකේ තේරුම් තුන කියන්න පුළුවන්ද?
නෑ දැන් මෙහෙම මට හිතෙන්නේ අනිච්ඡාවත සංඛාරා කිව්වහම මෙතන හැම දෙයක්ම නැති වෙනවා කියන අදහස වාගේ අනිච්ච හැම අනිච්ඡාවත හැම දෙයක්ම තියෙන ලෝකේ අපි ලෝකේ කියලා ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එතනින් එන්නේ. ඊට පස්සේ පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර කිව්වහම අපිට එන සිතුවිලි වලින් පිං පව් නැත්නම් ආනම්ජාபிසංකාර කියලා එතන සිතුවිලි පැත්තට එනවා කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔය අபிසංකරෝති කියනකොට ඒත් එත අපි අර සිතුවිලි ඒ කියන්නේ සිතක් එනකොට ඒක සිතුවිලි කරලා ඒක දිගේ දිගට යනවා කියන වාගේ උතර අදහස් තුනක් වාගේ තමයි මට තේරෙන්නේ. තේරුවන් සර්.
ඒ අදහස් තුනක්ද එකක්ද කිව්වේ? අනිත් අයට මොකද හිතෙන්නේ?
අවසරයි. අදහසක් කියන්නද?
කියන්න. එහෙනම් කියන්න.
මට හිතෙන විදිහට ඒක එකම දේ ජෙනරල් ටර්ම් එකක් හැටියට ගන්න වෙන්නේ සංස්කරණය කරනවා කියලා. දැන් ඔය එක සූත්‍රයක තියෙනවා බුදුන් වහන්සේ කන්දක් පෙන්නලා ඒකේ නම මෙහෙමයි මේ බුදුරජාණන් වහන්සේ කාලේ මෙච්චර උසයි මිනිසුන්ගේ නම මෙහෙමයි මේක නගින්න මෙච්චර දවස් යනවා එහෙම එහෙම කියලා හැම එක එක බුදුරජාණන් වහන්සේ කාලේ එක එක නම එක එක උස ඒ අන්තිමට කියනවා ඒ සියලුම සංස්කාරයෝ දැන් නැති වුණා කියලා. එතකොට ඔය පිට තියෙන හැදිච්ච දේවල් පවා සිතිවිලි පවා ඒ සේරම සංස්කාර සකස් කරන ආකාරයෙන් දැන් උතන පටිච්චසම්පාදයේ විශේෂෙන් දක්වන්නේ මට හිතෙන්නේ සිත යටින සංස්කාර විතරයි එතන. නමුත් සංස්කාර කියන එක නිකන් ජෙනරල් ටර්ම් එකක්. මට හිතෙන විදිහට
දැන් මට හොයාගන්න ඕන පුළුවන් නම් විස්තර කරන්න ඔය හිතේ ඇති වෙන සංස්කාරයි වෙන සංස්කාර జాතියක් කියනවනේ ඒව මොනවද එහෙම දෙකක් තියනවද
මට නම් හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ ඒක නිකන් ජෙනරල් ටර්ම් එකක් හැටියට ගන්න දෙන්නේ. ඒක කියමු කාය සංස්කාරය ඒක වචනෙන් ඉදාගන්නනේ කාය සංඛාරෝ ඒකට පෞපින් වෙන්නේ නැහැ ආස්වාද ප්‍රස්වාද කියලා දක්වනවා. ඉතින් කයෙන් කරන නිසා කාය සංස්කාරය. චිත්ත සංස්කාරෝ. සිතින් කරන නිසා චිත්ත සංස්කාරය. ඒ සංස්කාරය නිකන් ජෙනරල් ටර්ම් එකක් හැටියට ගත්තාම මේ පැටලෙන්නේ නැහැ. අවිද්‍යාව වෙන්නේ හිතේ. අවිද්‍යාව පත්‍ය සංකාර කිව්වම එතන අදාළ සංස්කාරය ගැන විතරයි කතා කරන්නේ. නමුත් ජෙනරල් ටර්ම් එකක් හැටියට ගත්තම සකස් කිරීම කියලා ඔය කටුකුරුනේ ඥානানন্দ ස්වාමීන් වහන්සේම දක්වන්නේ සකස් කිරීමල් තියෙන සංස්කාර. දැන් ඔය රූපන් රූපත්තය සංකරණ සංකතං අභිසං කරෝති. රූපේ බවට සංස්කාර කරනවා. එතන හිතෙන් කරන එකක් ගැන දක්වන්නේ මට හිතෙන්නේ. නමුත් සංස්කාර කියලා ගත්තහම ඒක නිකන් ජෙනරල් ටර්ම් එකට ගන්න වෙන්නේ.
මම උත්තරයක් ආවද? තව ටිකක් නැත්තම් පැටළුණාද?
අර උපාදානේ වෙන්නේ සංකාර නිසා කියලා එතන වෙනම එකක් තියෙනවා. මම කියන උපාදානේ නැත්තම් එන්නේ නැහැ සංකාර නිසා. ඒකයි අරකයි අර සංකාර එතන ජෙනරල් ටර්ම් එකක් වෙන්නේ. එකක් පැටළුණාද?
හැබැයි මේ මමත් කැමති ඔය එකම ටර්ම් එක, ඒ කියන්නේ එකම අදහස වාගේ ගන්න. හැබැයි අර අපිට පුරුදු වෙලා තියෙන දැන් අර බෝඩ් ගහලා තියෙන අනිච්චාවත සංඛාරා කියලා, එතකොට කෙලින්ම මේ ලෝකයේ තියෙන දේවල් වෙනස් වෙනවා කියන ගතිය අර ආපු පරණ හිතට ආපු ගතිය තියෙනවා තමයි. හැම දෙයක්ම හැම ස්වභාවයක්ම, ඒ කියන්නේ පටවි ආපෝ තේජෝ තමයි උතන වෙනස් වෙනවා කියන්නේ වාගේ අදහසක් එතනින් එනවා. ඒක මං හිතන අයින් කරගන්න ඕන කියලා තමයි මට දැන් හිතෙන්නේ. තෙරුවන් සරණයි.
ඒක මතක් කරන්න තමයි මං ආයේ ඇහුවේ. දැන් අනිත්‍යවත සංඛාරා කියලා මුලින්ම කිව්වනේ. මේ හටගත්තු දේවල් නැති වෙනවා හේහින්ද කියලා. දැන් ඒක කියනකොටම දැන් අනිත්‍ය කියන එක ආයේ අමතක වුණා නේද? අනිත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා සූත්‍රදී පෙන්නනවා. මේ පංච උපාදානස්කන්ධේම අනිත්‍ය සංඥාව වඩන්න ඕන. රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ පහේම. රූපයේ කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ. රූපය කියන්නේ මොකද්ද? රූපය හටගත්තේ කොහොමද? රූපය නැති වෙන්නේ කොහොමද කියලා බලන කෙනා තමයි රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. ඒතර වේදනාවේ, වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව හටගත්තේ කොහමද? සමුදය. වේදනාව නැති වෙන්නේ කොහමද? අත්තංගමේ. බලන කෙනා වේදනාවේ අනිත්‍ය සංඥාව වඩන. ඒ විදිහට සංඥාව කියන්නේ මොකද්ද? සංඥාවේ සමුදය මොකද්ද? සංඥාව නැති වෙන්නේ කොහමද? අත්තංගමේ මොකද්ද කියලා බලන කෙනා සංඥාවේ අනිත්‍ය සංඥාව වඩනවා. සංඛාරය කියන්නේ මොකද්ද? සංඛාරය හටගත්තේ කොහොම? සමුදය. සංඛාරයේ අත්තංගමේ මොකද්ද කියලා බලන කෙනා සංඛාරයේ අනිච්ච සංඥාව වඩනවා. ඇගේ විඥානය කියන්නේ මොකද්ද? විඥානයේ සමුදය. විඥානයේ හටගත්තේ කොහොමද? විඥානයේ අත්තංගමේ. විඥානයේ නැති වෙන්නේ කොහොමද කියලා බලන කෙනා විඥානයේ අනිච්ච සංඥාව වඩනවා. ඒ සබ්බේ සංඛාර අනිච්ඡාති කියනකොට අත්තං අපිට අහන්න ලැබිලා තියෙන ඉතින් සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි, නැත්නම් ඇති වුණ දේ නැති වෙනවා කියන පැත්තක් නිසා ඒක ලෝකෙටයි තිය අනිත්‍ය. දැන් ලෝකෝත්තර දර්ශනීයත යන්න නම් අපිට අනිත්‍ය කියන එක සංඛාරයේ අනිත්‍යක් කියනකොට නැසෙන සුළුයි කියලා විතරක්මදි. සංඛාරය මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? සංඛාරය නැති වෙන්නේ කොහොමද කියන පැත්තකින් බලන්න එනවා. එහෙම නේද සර?
ඔව් ඔව් නෑ නෑ මට තේරුණා. දැන් අපි ඇත්තටම ඔය අනිච්චාවත සංඛාරා කියන ඒක කොච්චර දැකලා තියෙනවද කිව්වොත් අර අනිච්ච කියන කෑල්ල එතනින් මත මගහැරිලා ගිහිල්ලා තිබුණේ. ඔව් දැන් මම ඒක මතක් වුණා. තේරුවා සර්. අනිච්ච බලන්න ඕනේ. තේරුවා සර් නෑ.
ඔව්. එතකොට අනිච්ච කියන එකේ අපිට ලෝකෙට අයිති පැත්ත තෙන්ම හිතන්න ගියොත් තමයි ඔය පැටලවිල්ල එන්නේ. එතකොට සංඛාර කියන එක දැන් තේරුම් ගන්න ඕන. සංඛාර අනිත්‍යයි කියනකොට මේ හටගත්තු එක නැති වෙනවා කියන එක ලෝකෙට අයිති පැත්තේ දෙයක්. වතුරේ බල්ලෙක් හටගත්තා ඌ නැති වෙලා යනවා. එතනින් එහාට ගැඹුරු දර්ශනයක් එන්න ඕන මේ ලෝකෝත්තර දර්ශනයේදී. එතකොට දැන් මොකක්ද අනිච්චාවත සංඛාරා කියනකොට අපිට මුලින්ම එන්නේ ওই ලෝකෙට අයිති පුරුද්දට. මේ ලෝකේ තියෙන දේවල් නැති වෙලා යනවා. එතන බුදුහාමුදුරුව පෙන්නේ ඒ ධර්මයේද ඔය අනිච්චවත සංඛාරා කියලා. එහෙම නැත්නම් සමුදය අත්ංගමයේ දකින පටිච්ච සමුප්පන්න ස්වභාවයක් අවබෝධ කරන ධර්මතාවයක්ද. ඒක තේරුම් ගන්න ඒක එහෙම වෙන්න ඕන. මොකද එතන තියෙන සෝවාන් වෙන ටික නිවන් අවබෝධ කරන්න අවශ්‍ය ටික අනිච්චවත සංඛාරා කියන එකේ. මොකද අපි සෝවාන් වුණ අයදී කොණ්ඩඤ්ඤහාමුදුරුව තමයි ඉස්සෙල්ලම සෝවාන් වුණේ. එතකොට මොකද්ද කියන්නේ? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අවබෝධ කළා. මේ නිසා සෝවාන් වුණා කියනවා. ඒ කියන්නේ ඔය කියපු වචනෙමයි. යං කිංචි සමුදය ධම්මං යං කිංචි කිසියම්ම දෙයක් යං කිංචි සමුදය ධම්මං සමුදය ධර්මයක් නම් ඒක සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධර්ම. ඒ සියල්ල නිරෝධ ධර්ම කියනකොට දැන් ඉස්සර හිතන් හිටිය ඔය හටගත්තු ටික නැතිලා යනවා කියලානේ. දැන් ඊට වඩා වෙනස් පැත්තකින් තේන්න ඕන. සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මොකද්ද එතකොට?
යම කර්තක නිරෝධයි කියලා.
මොකද්ද මේ නිරෝධයි කියන එකේ අර්ථය මොකද්ද? නැති වෙලා ගියාද?
නෑ, එතන යම්කිසි විදියකින් එකක් ඇති වෙනවා නම් අර හේතු ටික ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ නෑ කියන එක තමයි උතන අපි කතා කරත් තියෙනවනේ. නැති වෙනව නෙවෙයි, ඇති වෙන්නේ නැහැ කියන එක උතන තේරෙන්න ඕනේ නේද? තිරුවන් සරණ.
ඔව්, නිරෝධය කියන්නේ නැති වෙන එක නෙමෙයි, නූපදින ගතිය, හට නොගන්න නූපදින ස්වභාවයට තමයි නිරෝධය කියන්නේ. උතන තමයි පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ. මේ ඇති කලෙහි මේ වෙයි. මේ නැත්තම් එහෙම වෙන්න බෑ, උපදින්න බෑ. එතකොට සබ්බේ සංඛාරා කියනකොට ඔන්න එතකොට ඔය අර ඉස්සෙල්ලා ප්‍රශ්න ටික ලිහෙයි. සංඛාරා කියන්නේ නම සමුදය ධර්ම, හේතුපත්යෙන් හටගත්තු දේවල්. සංකත ධර්ම. අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔය හේතුප්‍රත්‍ය කියන ටික අමතක කරනවා. අපි අර සංකත ධර්මයේ විතරක් ගන්නවා සංකත කියන එක අයින් කරලා. එතකොට දෙයක් ගැන කතා කරන්න බෑ සමුදයකින් තොරව. එහෙනම් ඒ දෙය කියන එකේ සමුදය හොයාගන්න. සමුදය හොයාගත්තු දවසට නුවණක් එනවා. මේ සමුදය තියෙනකන් විතරයි ඕක පවතින්නේ. ඕක ගැන කතා කරන්න පුළුවන්. මේ සමුදය යෙදුන් නැත්නම් නිරෝධයි. නිරෝධයි කියන්නේ උපදින්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. දැන් වතුරේ බල්ලා ඉන්නේ බල්ලා හැදෙන්න සමුදය යෙදෙනකන් විතරයි. ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම තියෙනකන් විතරයි වතුරේ බල්ලා. ඒ මෝඩකම යෙදුන් නැත්තම් වතුරේ ඉන්න බල්ලා නැති වුණාද නැත්තම් බල්ලෙක් ඉපදුනේ නැද්ද? දැන් නුවණක් එනවා නේද ඉපදුනේ නැහැ කියලා. අන්න ඒකයි නිරෝධ කියන්නේ. ඇතිවලා නැති වුණා කතාවක් නෙවෙයි. තත් සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොට හරි ගැඹුරක් තියෙනවා මේ. අපි මේ මෝඩකමට උපද්දගෙන හිටියට ඕවා නිරෝධ ධර්ම. නිරෝධ කියන්නේ අර වතුරේ ඉන්න බල්ලෝ වගේ. අපේ මෝඩකමට උපද්දලා මිසක් නිරෝධ. එහෙම ස්වභාවයක් ඉපදිලාවක් නැහැ. තත් සබ්බන්තං කියනකොට සියල්ලම අපි මොනවා හරි දන්නවා නම් ඒ සියල්ලටම ඔය ධර්මතාවය පොදුයි. සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ල කියන්නේ මොකද්ද? මේ මුළු ලෝකෙම. එහෙම නැත්නම් මේ ආයතන හය සියල්ල. සබ්බන්තං. සබ්බ සූත්‍රය කියලා කියනවා මේ ආයතන හයයි සියල්ල. එතකොට අපි ඔය මොකක් හරි කිව්වොත් ඔය සංකාර කියලා මම ඉස්සෙල්ලත් ඇහුවේ ඒකයි. ඔය සංකාර ಜಾති තුනක් කිව්වට ಜಾති තුනක්ද ඔය නැත්තම්? මට නම් තේන්නේ එක තේරුමක් විතරයි සංකාර කියන. ඒ තමයි සමුදය ධර්ම. ඒක අපිට නොවනෙන්න ඕනේ යංකින්චි සමුදය ධර්ම. මොනවා හරි සමුදය ධර්මයක් තියනවා නෝ ඔය ඒ සියල්ල සබ්බන්තං නිරෝධ ධම්ම කියන නුවණ ආවොත් සෝවාන් වෙන්න ඕන නේද කියලා තේයි තව පැත්තකින්. අපිට ඒ නුවණ තමයි නැත්තේ. එනිසා තමයි ඔය සමහර සංකාර අපි හිතෙන් හදපුවා. සමහර සංකාර ඔය එළියේ තියෙන ඒක ඇරලා කිව්වේ නෑ මම මේ උත්තරේ ගන්න හැදුවේ ඒකයි. මේ හිතෙන් හදපුවට ඇරෙන්න මොනවද අනිත් සංකාර කියලා වගේ ඇහුවේ. මේට උත්තර දෙන්න යනකොට ආයේ අහුවෙනවා. අපි ලෝකෙට අහුවිලා නේද මේ කතා කරන්නේ කියලා තේන්න ගන්න. පැහැදිලිද ඔක? පැහැදිලි නැත්නම් අහන්න.
මටනම් පැහැදිලි ඇත්තට. පැහැදිලි කියන්නේ හොඳට තේරුණා අපි කොච්චර දුරට මේ ලෝකයටම අහුවෙලා ඒ පැත්තටම ඇදිලා යනවද කියලා. කොච්චර හිතුවත් අර පරණ දේවල්මයි එන්නේ. ඉතින් මොකද කරන්නේ නේද? ඒකට තේරුම් ගන්න.
එතකොට මේකේ තේරුම් ගන්න ඔය හුඟක් අහන්න ලැබෙනවා. ඔය මේ අර අපි සුදේශ් කියපු අදහස තමයි ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ. දැන් මේක අර ජෙනරල් ටර්ම් එකක් කිව්වේ ඒක අර නිකන් වෙන අර්ථකින් වගේ. එහෙම අර්ථයක් නෙමෙයි. සංකාර කියන්නේම මතක තියාගන්න සංකත හේතුපත්යෙන් සකස් වන කියන අර්ථය. එතකොට ඒක අපි තමයි මේ ජාති තුනකට බෙදාගෙන තියෙන්නේ. ඒක අපේ කෙලෙස් මත සිද්ධ වුණ දෙයක්. එතන අර අදහසක් මත වුණා. දැන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියනකොට කාය සංකාර කියන්නේ මේ හුස්ම ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියනකොට විතක්ක විචාර. ඊළඟට මොකක්ද අනිත්‍ය චිත්ත සංකාර කියනකොට සංඥා වේදනා විදිහට තමයි ඉතින් පොතේ එන්නේ. ඒක ඉතින් කියන්න හදනවා ඒව කර්ම නෙමෙයි කියලා. හැබැයි ඔතන ලොකු වැරද්දක් තියෙනවා. මොකද ඔවා පැහැදිලිවම අවිජ්ජාපච්චය සංඛාර ගොඩට ওই ටික අයිති වෙනවා. ඒක අපි මේ ඔය හැමෝම ආයේ අහලා බලන්න අපේ ආනාපාන සති සූත්‍ර සාකච්ඡා මේ ළඟදි කරපු පහුගිය සති දෙක තුනේ. මම කියන්න උත්සාහ කරන්නේ ඔකමයි. මේ ආනාපාන සතිය අනේ තීර්ථකේ වඩපු ආනාපාන සතියයි බුදුහාමුදුරුව දේශනා කරපු මේ බුද්ධ ශාසනයේ ආනාපාන සතියයි වෙනස මොකද්ද කියන එක. එතකොට ඒකේ මතක ඇතිනේ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති විදිහට රස්සං වා කියන එක. ඒ දෙකේ අස්ස සාමීති පජානාති පස්ස සාමීති පජානාති. එතකොට මොකද්ද අස්සසාමීති පස්සසාමීති කියනකොට ඒක වර්තමාන කාලේ වර නැගීමක්. ආස්වාස ප්‍රස්වාස. එතකොට වර්තමානයේ මේක දැනගන්නවා පජානාති. ඒක ලෝකෙට අයිති අයත් දැනගන්නවා. ලෝකෙන් එතර වෙන දර්ශනෙත් දැනගන්නවා. හැබැයි ඊළඟට තියෙන එකේදී මොකද වෙන්නේ? මේක අස්ස සිස්සාමීති සික්කති වෙනවා. සබ්බකාය පටිසංහේති අස්ස සිස්සාමීති සික්කති. දැන් අස්ස සාමීති පජානාති අස්ස සිස්සාමීති සික්කති. අස්ස සාමීති අස්ස සිස්සාමීති දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අස්ස සාමීති කියන්නේ වර්තමානයේ අස්ස සිස්සාමීති කියනකොට අනාගත කාලේ වර නැගීමක් මේ වචනේ. ඇයි ඒක අනාගතයට දැම්මේ? ඇයි ඒ වර්තමානයට දැම්මේ නැත්තේ? මේ සික්කති කියල ඒව නුවණින් හොයන්න ඕන. එතකොට අන්න එතෙන්දී තමයි මේ සබ්බ කාය කියන එක සංකාරයක් කියලා දකින්නේ. එතන තමයි කියන්නේ සබ්බ කාය සබ්බකාය පටිසංවේදී යස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ඊළඟට මොකද්ද කියන්නේ? පස්සම්භයං කාය සංඛාරං සාමීති සික්කති. පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති. මොනවාද පස්සම්භයං කියන්නේ? සංසිඳෙන. මොනවාද සංසිඳෙන්නේ? කාය සංඛාර. මොනවාද මේ කාය සංඛාර කියන්නේ? මොනවාද හිතන්නේ?
ඒ කාය කියලා පනවගත්ත කියන එක නේද? කාය කියලා අපි හිතාගත්තු පනවගත්ත හුස්ම කියලා හිතාගත්තු පනවගත්තු එක සංසිඳන. මේ පනව ගැනීම සංසිඳනවා කියන නේද? ඒක නේද එන්නේ එතන. ඊට පස්සේ
දැන් අපතන ගාක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ මේ අර දැනෙන හුස්ම නැති වෙලා ගියා. හුස්ම දැනෙන්නේ නැති ස්වභාවයකට ආවා. එතකොට කාය සංඛාර සංසිඳුණා කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ හුස්ම සංසිඳිලා කොහොමද හුස්ම ගණමින් හික්මන්නේ? හුස්ම සංසිඳිලා කොහොමද හුස්ම ගමමින් හික්මන්නේ? දැන් හුස්ම දානවද ගන්නවද කියලා දන්නවද හුස්ම නැත්තම්? එහෙනම් ප්‍රශ්නයක් එනවා නේද?
ඔතන ඇත්තම මේ මටත් ඉස්සර තිබුණු තැනක් හුස්ම සංසිඳුවමින් හුස්ම ගන්නවා කියන එක. දැන් අර ඔය කාය සංඛාර කියන තැන මේ එච්චරම හිතට වැදිලා තිබුණේ නැති තැනක්. මම එතනත් කාය සංසිඳනවා කියන එක තමයි මූලික වෙලා තිබුණේ මං හිතන මම නම් ඉස්සර කරේ. දැන් තමයි තේරෙන්නේ මේ එතන කාය සංඛාර කියන්නේ උතන පනවගත්ත දේ කියන එක හිතට එන්නේ දැනුම මේ තිරුවන් සරණයි.
ඔව් එතකොට අපිට ඔන්න දැන් හොයන්න තැනක් තියෙනවා. මේ කියන්නේ මේ නාහේ හැපෙන හුස්ම ගැනද? එළියේ තියෙන හුස්ම ගැනද මේ කියන්නේ? ඒ හුස්ම තමයි. හැබැයි ඒ හුස්ම නැති වෙලා යෑමක් ගැනද මේ කියන්නේ සංසිඳෙනවා කියලා? එහෙනම් නැති වෙලා ගියා නම් කොහොමද හුස්ම ගණමින් හික්මන්නේ හුස්ම දමමින් හික්මන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙනවා. ඒකට තන තමයි මේ අන්නේ ශාසන වලයි මේ ශාසනයේ ආනාපාන සතිය වෙනස් වෙන එක තැන. මොකද සතිපට්ඨානේ දැන් පැහැදිලිව කියනවනේ මේ අර ධර්මතා දකින කොටස තමයි සතිපට්ඨාන භාවනාව. ඉති අජ්ජත්තං ආකායකානුපස්සී විරති බහිද්ධා ආකායකානුපස්සී විරති අජ්ජත්ත බහිද්ධා ආකායකානුපස්සී විහෙරති. ඒ ඉන්න හැටිනේ ඒක කරන්නේ කොහොමද කියන එක ඊළඟටනේ කියන්නේ. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අන්න ඔතන ඔතනින් පටන් ගත්තනම් අන්න දැන් තේින්න ගන්නවා. මේ සමුදය ධර්මයක් දකින්න තියෙනවනේ මෙතන. මේක හටගත්තේ කොහොමද කියලා දකින්න තියෙනවනේ. එතකොට හුස්ම කියන එක නම් ආස්වාසය හරි ප්‍රාස්වාසය හරි නම් දැන් මෙතන තියෙන සංඛාරය. එහෙම නැත්නම් කාය සංඛාරය. හුස්ම කයක්නේ දැන් අපිට තියෙන්නේ. කාය සංඛාරයක්. එතකොට ඔන්න කයක් තියෙනවා නම් රූපයක්. එතකොට කායනුපස්සනාව වඩන්න කියන්නේ කොහමද? ඒකේ සමුදය බලන්න කියනවා. අර ඉස්සෙල්ලා කියපු එකේ කියේ ඉති රූපං ඉති රූපස්ස සමුදය. එකඟ හුස්ම කියලා රූපයක් තියෙනවා. එහෙනම් ඊළඟට අපිට බලන්න වෙනවා ඒකේ සමුදය. ඒක හටගත්තේ කොහමද? එතකොට හුස්ම හටගත්තේ කොහමද කියන කොටත් දැන් දෙපැත්තක් සමුදය බලන හැටි දෙපැත්තක් තියෙනවා කියලා අපි පෙන්නුවානේ. ලෝකෙට අයිති සමුදයකුත් තියෙනවා. ලෝකෙන් එතර වෙන සමුදයකුත් තියෙනවා. ලෝකෙට අයිති සමුදය තමයි එළියේ තියෙන රූපේ එළියෙන්ම හේතු ටික හොයන එක. ලෝකෙන් එතර වෙන මාර්ගයේදී සමුදය තමයි ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි තමන් තුලින් දකින්න කියපු ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශය. ඒකට අපි ගැඹුරට ගියොත් අපිට බලන්න වෙනවා හුස්ම තමන් තුලින් සමුදය බලන්නේ කොහොමද? ආයතන තුලින් කොහොමද සමුදය බලන්නේ? එතෙන්දී හොයන්න වෙනවා නේද ඔය හුස්ම තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ආයතන හරහනේ දැනගෙන තියෙන්නේ බලන්න. එතකොට මොකද්ද වෙන්නේ? මොන ආයතන නිසාද අපි ওই දිග හුස්ම කෙටි හුස්ම සේරම දැනගත්තේ? කාය ආයතනයයි මන ආයතනයයි කියන තැනට ඔන්න නුවණක් එයි. හුස්ම ඇහෙන් දැකලත් නෙමෙයි දැනගත්තේ, කණෙන් අහලත් නෙමෙයි, ගඳ සුවඳ කෙනුත් නෙමෙයි, රසෙනුත් නෙමෙයි. එහෙනම් කාය ස්පර්ශයෙන් දැනගෙන තියෙන්නේ කාය ආයතනය. එතකොට කාය ආයතනෙන් දැනෙන දේවල් ගැන හිතන්න ගිහින් මන ආයතනෙන් තමයි දිග හුස්මක් කෙටි හුස්මක් නැත්නම් ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කියන දෙයක් දැනෙන්නේ. එතකොට අන්න දැන් සමුදයක් පේන්න ගන්නවා. කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ ඒ ආයතන පිරිසිඳ දකින්. කාය ආයතනෙට පුළුවන් මොකද්ද? මන ආයතනෙට පුළුවන් මොකද්ද කියලා අපිට බලන්න වෙනවා. කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. මුත කියන ස්වභාවය විතරයි කාය ආයතන. එහෙනම් දිට්ඨ කනනං සුත වගේ කාය ආයතනෙට දෙන්න පුළුවන් මුත කියන ස්වභාවය විතරයි. දැනීම. දැනීම කියන එකේ හුස්මක් තියනවද? නැහැ. නැහ හුස්ම කියන එක හැදුවේ කවුද? මන ආයතනය නේද? ඒතර මන ධම්ම මනෝ විඥාන. එන මන ආයතන පිරිසිඳ දකිනවා. ඒ මනසෙන් හදපු දේ මනස දැනගෙන මන ධම්ම මනෝ විඥාන. එන අපේ මෝඩ කමට නේද ඔක එළියේ තියෙන හුස්ම කයක් බවට පත් කළේ. ඒක අවිද්‍යාව මත කරපු සංකාරයක් නේද? දැන් පේනවද ඇයිය? ඒක කාය සංකාරයක් කිවි. කාය සංකාර. ආස්වාස ප්‍රස්වාසේ කාය සංකාර. කායानुපස්සනා කොටස මේ බලන්නේ ආස්වාස ප්‍රස්වාසේ. කොයි ආනාපාන සති සූත්‍රේ හොඳට තියෙනවා. ඒකයි මම මේ සාකච්ඡා ටික ආයෙ අහන්න කිව්වේ. තමයි ඒක කාය සංකාරයක්. ආස්වාස කියන්නේ ආස්වාස කියන්නේ කාය සංකාරය. සබ්බ කාය කියනකොට ඒ හදපු කය එහෙමම අයිති ආස්වාසය කියන කය, ආස්වාසය කියන කය. ඒකට සබ්බ කාය ප්‍රතිසංවේදී ඉස්සෙල්ලා ඔන්න සබ්බ කාය දැනගන්නවා. ඊළඟට ඒකේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වෙනකොට මොකද වෙන්නේ? ආයතන මුලා වෙන්නේ මොක හැදුවි? ආයතන මුලාව නැති වුණා නම් ඔහම දෙයක් හැදෙයිද? ඔක දකින්න දකින්න මොකද වෙන්නේ? කාය සංකාර ටික සංසිඳෙනවා නේද? ඒ දකින්නවා කියන්නේ අවිද්‍යාවෙන් කරපු සංකාරය අපි පෙන්නලා දෙනවා. ඒක අවිද්‍යාවෙන් පනවපු දෙයක්. විද්‍යාව නැත්තම් පෙනෙන්නේ නැහැ. ඒකයි සමුදය සංගමය යන දැන් ප්‍රඥා පැත්තෙන් දකිනවා. දැන් ඔතනත් එක්ක බලනකොට අර සංඛාර ප්‍රශ්නෙට උත්තරයක් එයි. මෙතනත් ලෝකයක් සකස් කළා නේද? ඒක සංඛාරයක් නේද? ඒ සංඛාරය කලේ කවුද? කොහොමද ඒක සිද්ධ වුනේ? ඒක හුඟක් සියුම් තැන. දැන් අපිට හිතන්නේ මේ කයේ තියෙන ඒවා කොහොමද මේ හිතෙන් හදුවා වෙන්නේ කියලා පැත්තකට නිකන් හිතෙනවනේ. ඕක අපේ මේ කර්මයක් නෙමෙයි, සංස්කරණයක් නෙමෙයි. ඕක ඔය තියනවා එළි. හිත නැතත් ඕක තියනවා කියන පැත්තකින් අපි අර ලෝකෙට අයිති පැත්තෙන් අපේ පරණ පුරුද්දෙන් හිතනවා. බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ මුළු ලෝකෙම, මේ ලෝකේ විතර නෙමෙයි තුන් ලෝකෙම මේ අවිද්‍යාවෙන් කරන සංකාරයක් කියන. වගේ ගැඹුරු ධර්මතාවයක් මේ පෙන්නලා දෙන්නේ බුදු කෙනෙක්. කාම ලෝකෙත් අවිද්‍යාවෙන් කරපු සංකාරයක්, රූප ලෝකෙත් අවිද්‍යාවෙන් කරපු සංකාරයක්, අරූප ලෝකෙත් අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. ඒතර තුන් භූමියම ඉක්මවාන දර්ශනයක් නේද බුදු කෙනෙක් පෙන්වන්නේ. ඒකට දැන් ඔය හුස්ම කය කියන එක මේ කය කියන ලෝකයේ එක්තරා කොටසක් කියලා ආනාපාන සතියේදී පෙන්වනවා. කායඤ්ඤ තරහං කය කියලා මොනවා හරි තියෙනවා නම් අන්න ඒවයි එක්තරා කොටසක් තමයි මේ ආස්වාස ප්‍රස්වාස කියන එක. දැන් අපි ලෝකයේ එක කොටසක් පනවගත්තු ලෝකයේ එක කොටසක්. ඔය වගේම නේද මුළු ලෝකෙම පනවගෙන තියෙන්නේ මොකක් හරි අජ්ජත්ත හෝ බහිද්ද හෝ තියෙනවා නම්. ඔන්න ඔය නුවණ තුල මොකද වෙන්නේ මේ කායනුපස්සනාවේ එන්න ඕන නුවණ එනවා. එතකොට අත්ති කායෝතිවා 50 සතිපත්චුපට්ඨිතා හෝති කියන තැනට එනවා. කායක් ඇත කියලා පනවගෙන නේද මේ කියලා එළඹ සිටි සිහියක් එනවා. අත්ති කායෝතිවා 50 සතිපත්චුපට්ඨිතා හෝති. එතකොට මොකද වෙන්නේ අනාගතේ යාව දේව ඥානමත්තාය අනාගතේ ඥානයක් එනවා. ප්‍රතිසති මත්තාය එළඹ සිටි සිහියක් එනවා. අනිශ්චිතෝච විහෙරති අසුරු කරන්න නැතුව ඉන්නවා. මේක ඇත්ත දකින්නකොට අවිද්‍යාවෙන් පනවපු එක අවිද්‍යාව නැත්තම් හම් පෙනෙන්නේ නැහැ කියනකොට මොකද වෙන්නේ? ඇසුරු කරන්නේ නැති වෙනවා මේක. එතකොට මොකද වෙන්නේ? නච කිංචි ලෝකේ උපාදීයති. කය කියන ලෝකේ කිසිම දෙයක් උපාදානය කරන්න නැති වෙනවා නේද? දැන් එතන ඊළඟට ඔක ඒ ආනාපාන සතිය කායනුපස්සනා කොටස වඩන කෙනා මොකද වෙන්නේ? දැන් සතර සතිපට්ඨානේ වැඩෙනවා. එතකොට අර මුට්ටස් සති කියන එක නැති වෙලා අසම්මුට්ට. ඊළඟට සම්පජඤ්ඤ කියන දෙක. සම්පජඤ්ඤය ඇති වෙනවා, මුලාව දුර වෙනවා. ඒක මේ මේ මේක වැඩිමේ ප්‍රතිඵලයක්. දර සම්මා දිට්ඨිය ඇතුව මාර්ගේ වැඩන කෙනාට ඕන. දැන් මේක ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් සත්තංගමෝ කියන ධර්මතාවය දකින කෙනා ඒ හුස්ම කියන කයේ අනිච්ච සංඥාව නේද මේ වඩන්නේ? ඒක නේද බුදුරජාණන් වහන්සේ වඩන්න කිවි. ඒක මේ ඇති වුණ හුස්ම නැතිලා යනවා කියන කරුණට වඩා එහාට ගිය දෙයක්. ඒ ටිකත් එක්ක දකිනකොට අර සංකාර ප්‍රශ්නේ ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා මට හිතෙන්නේ.
මොළේ ඔතන කාය සංස්කාර සංසිඳනවායි කියන තැන පොඩ්ඩක් මතක චිත්තක් කියලා දෙන්න පුළුවන්. ඉතින් නැතර නැතිලා යන එක නෙමෙයි. දැන් ඔය ඉරගෙන විදිහට කොහොමද සංස්කාර සංසිඳනවා කියන එක තේරුම් ගන්න.
ඔව්. එතන තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍ය කෙනා හිතන් ඉන්නේ හුස්ම දිහා බලා ඉන්නකොට, ඉතින් මේ සෑහෙන වෙලාවක් ඉන්නකොට හුස්ම දැනෙන්නේ නැතුව යනවා, ඔන්න සංසිඳුණා කියලා. ඒකත් සංසිඳීමක් තමයි. හැබැයි ඒක සමතය විතරයි. ඒක කිසිම විදර්ශනයක් නැහැ. ඒක හිත එකඟ වීම තුල නොදැනී යෑමක්. දැන් එතන ධම්ම අවබෝධයක් නැහැ. පටිච්ච සමුප්පාදෙත් නැහැ. චතුරාර්ය සත්‍යයක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මේක දිහා නිකම්ම බලා ඉන්න නෙමෙයි. නිකම්ම බලා ඉන්න වාර නීවරණ ටිකක් යටපත් වෙනකම්. ඊට පස්සේ කරන්න වැඩක් තියෙනවා. ඒක කරන්න නම් ධම්ම අහලා දැනගත්තු කෙනාට විතරයි ඒක කරන්න පුළුවන්. ඒක දැන් නිකම්ම සිහිය පිහිටන්න උත්සාහයේ තිබුණ පළියටම බෑ. ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුනක් කියදෙනවා. ඒකට සම්පජානය කියන එක ඉන්නේ සම්මා දිට්ඨිය තුල. නැත්තම් තියෙන්නේ ආතාපි සතිමා විතරයි. උත්සාහය තියෙනකොට සිහිය පිහිටනවා. හැබැයි ධර්මතාව අවබෝධ වෙන්නේ සම්පජානය නැති හින්දා. එනිසා තමයි මේක මේ බුදු දහමේ මේ ශාසනයේ විතරයි ආනාපාන සතියෙන් මාර්ගඵල ලබන්න පුළුවන්. මේ ශාසනයේ විතරයි කියන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි ආනාපාන සතියෙන් මාර්ගඵල ලබන්න පුළුවන්. නිකං කෙනෙක් හුස්ම දිහා බලා හිටියාම සංසිඳිලා ධ්‍යාන කරා යනවා, මුකුත් නැතුව ඉන්නවා, ශූන්‍යතාවලට යනවා. ඒව ලෝකෙට අයිති. ලෝකෙන් එතර වෙන පැත්තක් නෙවෙයි. එතකොට ඒ සංසිඳීම නෙවෙයි මේ බුද්ධ ශාසනය කියන සංසිඳීම. මේ සංසිඳීමෙන් නම් අපිට සම්මා දිට්ඨිය පැත්තෙන් අනිච්ච සංඥාව වඩන්න වෙනවා. හුස්මෙත් අනිච්ච සංඥාව වඩන්න වෙනවා. අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? ඉතිරූපයි, ඉතිරූපස්සමදේ, ඉතිරූපස්සත්තංගම. සතර සතිපට්ඨානෙම ඒක කියනවනේ. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් වේරති, වය ධම්මානුපස්සීවා කායස්මින් වේරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට ඒකේ සමුදය හොයන එකේ මක් වෙනවනේ, ලෝකෙට අයිති සමුදේකුත් තියෙනවා. ලෝකෙන් ඈතර වෙන සමුදේකුත් තියෙනවා. ලෝකෙන් ඈතර වෙන සමුදේ තියෙන්නේ ආයතන පැත්තෙන් බැලුවොත් විතරයි. Taman තුලින් ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි දකින්න කෙනා. එතකොට පේනවා අපිට කාය ස්පර්ශේ කාය ආයතනෙ වැඩ කළා. ඒක ගැන කල්පනා කරලා මන ආයතන කාය ස්පර්ශයට හුස්මත් දෙන්න බෑ, දැනීමක් නම් දෙන්න පුළුවන්. ඔය දැනීම එකතු කරලා ඔක ගැන කල්පනා කරලා නේද ආස්වාසය කියන එකක් සකස් කළේ. ඒ සකස් කළේ අපේ පරණාද්දකීමුත් ඇදලා අරන් නේද? ඒ සකස් කළේ මනසෙන් නේද? මනසෙන් හදපු දෙයක් එළියේ තියෙන විදිහක් නැහැ නේද? එළියේ තිබ්බේ අපේ මෝඩකමට අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් නේද? ඒකට අන්නේ සමුදේ දකිනකොට මේ සමුදේ යෙදුන් නැත්තම් එළියේ හුස්මක් පනවයිද? ඔන්න පේනවා නිරෝධයේ පැත්ත. සමුදේ දකින කෙනාට නිරෝධේ පේනවා. අවිද්‍යාව තියෙනකම් මෙහෙම වුණාට අවිද්‍යාව නැත්තම් ඔහම උපදින්න බෑනේ. නූපදින ස්වභාවය නිරෝධය. අවිද්‍යාව තියෙන මනසට ඔක ඉපදුනාට අවිද්‍යාව දුරු වුණ මනසට ඔහම ඉපදීමක් නැහනේ, හට ගැනීමක් නැහනේ. ඕක ප්‍රඥාවෙන් දැකීම තුල අවබෝධය තුල මොකද වෙන්නේ? මෙච්චර කල් අපි අවිද්‍යාවෙන් හදපු එකට දැන් අහුවෙන්නේ නැහැ නේද? මෙච්චර කල් වතුරේ ඉන්න බල්ලා පිළිගත්තට දැන් දකිනවා මේ හිතෙන් හදලා ප්‍රේමවට කමට එළියෙන් තියපු එකක් කියලා. ඒක අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? සංසිඳනවා නේද? ඒක මේ ලෝකෙන් ඈතර වෙන දර්ශනේ ප්‍රඥාව වැඩිම තුල එන සංසිඳීමක්. එතකොට අර මුලාව දුරු වෙන සංසිඳීමක් අසම්මුත්තා වෙනවා. එතනම එළඹ සිටි සිහියක් පිහිටන හිතෙනවා. එතකොට නුවණක් එනවා. අත්තිකායතය 50 සතිපත්චුපත්ිතාක මෙච්චර කල් මේ පනවගත්තු කයක් නෑ සුරු කරලා තියෙන්නේ කියලා සිහිය පිහිටලා හිතෙනවා. ඒ සංසිඳීම ප්‍රඥාවෙන් හුස්ම අවිද්‍යාවෙන් හදපු දේ අවිද්‍යාව දුරු වෙනකොට පිහිටන්නේ නැහැ කියන නුවණ තුල පටිච්ච සමුප්පන්න ස්වභාවය දැක්ම තුල එන එකක් නේද? ඒකේ නිකම්ම බලා ඉඳලා සංසිඳීමයි මේකයි ලොකු වෙනසක් තියෙනවා. දැන් පේනවද හුස්ම සංසිඳිලා හුස්ම දිහා බලා ඉන්න පුළුවන්, ආස්වාස කරමින් ඉන්න පුළුවන්. හුස්ම සංසිඳිලා ප්‍රාස්වාස කරමින් හික්මෙන්න පුළුවන්. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. දැන් පැහැදිලි වෙනව නේද ඒකේ තේරුම?
බොහොම පැහැදිලි වෙනවා. තිරු සර්ණයි මට කීපයක් කියන්න තියෙනවා යගෙන. තවසෙන් මේකට ඉඳගෙන භාවනා කරන්න උනෙත් නැහැ. ඇවිදින ගමන් උනක් කරන්න පුළුවන්. ඒ මේක ප්‍රපංචයක් නේද? අපි ආස්වාස් ප්‍රාස්වාස් කරන කෙනෙක් ප්‍රපංචයක් නේද? ඒ දෙක දැන් මොකද්ද කියන්න තියෙන්නේ? තව එකක් තියෙන්නේ මම දාලා තියෙන අනිශ්චිත විහෙරති කියලා මේ ලස්සන රෙකෝඩින් එකක්. ඒකත් අහලා බලන්න කියලා සීරටම තිරුවන් සර්ණයි.
ඒ ප්‍රපංචයක් කියන එකමයි මේ අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියන එක. ඒක තමයි දකින්න ඕන. ඒ දැක්ම තුල තමයි ඒක සංසිඳෙන්නේ. මෙච්චර කල් බෝට තමට පනවපු එක උපද්දන් නැති ස්වභාවය තමයි සංසිද්ධි. ඒකට අහු වෙන්නේ නැහැ. අනිශ්චිතවච විහෙරති.
ඒත් එක්කම මේකට මේ ඉඳගෙන භාවනා කරන්න ඕනේ. ඇවිදින්න කොටටත් කරන්න පුළුවන් ඒ
විදිහට. හරියට හරි. ඒ කියන්නේ මේ මේ මේක සරගෙන වුණත් දකින්න පුළුවන් ඇත්ත. සරගෙන හුස්ම දිහා බලා ඉඳගෙනත් හුස්ම සංසිඳිලා හුස්ම ගනිමින් ඉන්න පුළුවන්. හුස්ම හෙළමින් ඉන්න පුළුවන්. ඒ ඒක ඕන වැඩක් කරන ගමනොත් ඒ පුළුවන්. මේ අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියන තැන සිහිනවන පිහිටන්නවා. ඒ සිහිනවන පිහිටීම තුළ ඒක සංසිඳෙනවා. පැහැදිලිද? ඒක කොහේ හරි ගැලපෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒක ප්‍රශ්න කරන්න.
කියන්නේ එතන උස්මක් කියලා පණවන්නේ නැතුව දැනීමක් දිහා බලන් ඉන්නවා කියන එකද එතන කියන්නේ?
ඒක එන ප්‍රතිඵලයක්. අපේ කෙලෙස් බලවත් වෙනදා හුස්ම පැනවිලාමයි අපි ඔය දිහා බලන්නේ. ඒකට සිහිනුගෙන පිහිටනකොට සමුදේ පෙන්න ඉන්නකොට දවසක් ඒ හුස්ම පණවන්නේ නැතුව දැනීම දිහා බලා ඉන්න. දැනීම විතරක් වෙනවා. දැනීමට අමතරව අපි එකතු කරපු ඒවා එකතු නොකර ඉන්න ස්වභාවය. එතෙන්ට තමයි අපි මේ සතිපට්ඨානේ වඩන්න ඕන. ඒක එන ප්‍රතිඵලයක් තමයි. දැනීම දිහා බලාගෙන ඉන්න පුළුවන්. හුස්ම කියලා දෙයක් පනවන්නේ නැහැ. පැනෙව්වත් දන්න ඕක හිතෙන් හිතපු දෙයක් විතරයි. බාහිර තියෙන ගතිය නෙවෙයි කියන එක. ආයතනෙන් දැනීමක් දුන්නා විතරයි. මන ආයතනෙන් දැනීම් ගැන කල්පනා කරනවා. අර චිත්‍රපට ශාලාවේ ඉඳන් චිත්‍රපටිය බලනවා වගේ. ඒත් අපි හිතන ඔක්කොම මේ අන්න දැන් අර ඇයි අර අභිසංස්කරණ කතාවක් කිව්වේ කියලා පේයි. රූපයක් කියලා අභිසංස්කරණයක් කරලා එළියෙන් තිබ්බ කියන්නේ අන්න රූපයක් රූපයක් බවට පත් කරලා අභිසංස්කරණයක් කළා. ඔකත් හිතේම මේ අවිද්‍යාවෙන් මෝඩකමට මුලාවෙන් කරපු දෙයක් නේද? ඒකයි මං කිව්වේ අර සංකාර බෙද බෙදා කිව්වට ඕක කොහොම මේ දැක්ම තුල එක තැනකට එනවා. අවිද්‍යාපච්චය සංකාර කියන එකට මුළු ලෝකෙම අයිති වෙනවා. අපි දන්න ලෝකයක් තියෙනවා නම් ඒ මුළු ලෝකෙටම ওই ධර්මතාවය පොදුනේ. ඒ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔක්කොටම ඕක පොදුයි. 11 ආකාර රූපයක් තියෙනවා නම් ඒකටත් පොදුයි. 11 ආකාර වේදනාවක් තියෙනවා නම් ඒවටත් පොදුයි. අජ්ජපච්ච සංකාරයක්මයි යෝග. ඔය ධර්මතාවය දැක්කොත් ඒ සම්බන්තන් නිරෝධ ධම්මං කිව්වේ ඇයි කියලා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං. ඒතර මේ මොනවයින් හරි හටගත්තු දේවල් නැති වෙලා යන කතාවක් නෙමෙයි. මොනවයින් හරි හටගත්තා නම් ඒ හේතු ඉදුන් නැත්තම් ඔය හටගන්න බෑනේ. හටගන්න බෑ කියන්නේ නිරෝධයි. ඉපදිලා නැහැ. ඉපදුන නැති දෙයක් මොනවද කරන්න පුළුවන්? නිරෝධය. ඒතර ප්‍රඥාවෙන් එන සංසිඳීම. මේක තමයි මේ ආර්ය මාර්ගයේ ශූන්‍යතාවය කියන්නේ. ශූන්‍යතාව විහරණය කියලා එකක් තියෙනවා මේක ඇත්ත දැකීම තුළ. මෝඩකමට හදන ඒවා මෝඩකමට හැදී කියලා දකිනවා. ඒතකොට හැදීම නවත්තනවා. උපදින්නේ නැහැ. උපදින්නේ නැති ඉපදීම නැති කරන එක තමයි මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵලය. කීනා ජාති ජාතිය ෂේ කරන්න. ජාතිය ෂේ කරන්නේ කොයි වෙලාවේද? අවිද්‍යාව දුරු වුණ මොහොතේ. ඒතකොට නුවණක් එයි යන්න ඉපදීම නැති කළා. තවත් කළ යුතු දෙයක් නැහැ. ඔක පිරිනිවන් පාන මොහොත නෙවෙයි රහත් වෙන මොහොත. ඉපදීම නැති කරන මොනවද උපදන්නේ? අවිද්‍යාපච්චය සංඛාර. අවිද්‍යාව දුරු වුණ මනසට සංඛාර ඉපදීමක් නැහැ. ලෝකෙන් එතර වුණා කියන්නේ ඔක තමයි. එච්චර කල් හදපු ලෝකේ මෝඩකමට හදපු ලෝකයක් නේ. මෝඩකම නැති වුණා ලෝකයක් පැනවීමක් නැහැ. කේන ධර්මතාවයක් අවබෝධ වෙනව නේද? දැන් පද්නට පැහැදිලි වුණාද ඔය සංඛාර ප්‍රශ්නේ?
සෑහෙන දුරට තේරුණා. දැන් ආයි අහන්න ආයි ගොඩක් කරුණු තියෙනවා. ගොඩක් ආයි අහන්න ඕන ආචරණ. මේ මට යම් කිසි තේරුණා.
ඔතන මේ ඔය සංසිඳුනා කියන්නේ ඔතන කාය සංඛාර සංසිඳුනා කියන්නේ අපි හිතෙන් හදාගෙන හුස්මක් තියාගත්තා කියන බව සංසිඳුනා කියන එක. ඔතන හිතෙන් හදාගත්තා කියන එක දියුණු වීමක් නේද? එතන ඔය සංසිඳුනා කියන එක
මොනවද සංසිඳෙන්?
කාය සංඛාර.
එතන උත්තරේ තියෙනවා නේද? කාය සංඛාර සංසිඳේ. කියන්නේ හිතෙන් අදපු දෙයක් වවට දැන් සිහිය නොවන පිහිටනවා. එතකොට කයක් පැනවීම සංසිඳෙනවා. කාය සංඛාර. නේද? දැන් බැයිද හුස්ම සංසිඳිලා හුස්ම ගනිමින් ඉන්න?
පුළුවන්. ඒ වට හැමතිස්සෙම හුස්ම උඩට යනවා. ඒක ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා කියලා එමනේ එන්නේ. ඒක හරි අමාරු. ඒක වේරෙන්න තිරුවන් සර්නේ.
ඒක මතක තියාගන්න. දැන් මාර්ගේන ඵල අපිට ඵලයෙන් පටන් ගන්න බෑ කියලා. මාර්ගේ වඩනකොට ඵලය අවබෝධය. අපි ඵලයෙන් පටන් ගන්න බෑ. එහෙම වුණොත් තර දෘෂ්ටිගත වෙනවා. නැත කියන දෘෂ්ටියට උච්ඡේදවාදයට වැටෙනවා. දැන් හුස්මක් නැත කියන කතාවක් නෙවෙයි මේ. සමුදේ තියෙන කම්පලයේ තියෙන සමුදේ නැත්නම් ඵලය නෑ කියන ධර්මතාවය. පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒ අවබෝධය තමයි එන්නේ. ඒ හින්දා ඔත්තනින් දැන් එකපාරට පටන් ගන්නවා නෙමෙයි. මුලින්ම අපි හුස්ම දිහා බලාගෙන ඉඳලා තියෙන හුස්ම තමයි ඉහළ යන හුස්ම, පහළ යන හුස්ම කියන එකෙන් පටන් අරන් ඉන්න ඕන. ටිකක් නීවරණ යටපත් වෙනවා. හිත දුවන එක අඩු වෙනකන් හුස්ම දිහා බලන් ඉන්න ඕන. හැබැයි නීවරණ යටපත් වුණ මනසට කරන්න දෙයක් තියෙනවා. සමුදේ බලන්න තියෙනවා, අය බලන්න තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒක අපිට ආර්ය දර්ශනයේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ බාහිරෙන් නෙමෙයි, තමන් තුලින් ලෝකයයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි දකින්. අන්නේ සම්මා දිට්ඨිය යොදලා බලන්න මේ. ඒක තමයි සම්බුදේ ධම්මානුපස්සීව කායස්මින් හිරති වය ධම්මානුපස්සීව කායස්මින් හිරති වෙන්නේ. ඒක මේක දන්න දකින්න කෙනාටයි මේක කරන්න පුළුවන්. නොදන්න කෙනාට නෙවි. අන්නේ ශාසනවල අය කරයි. හැබැයි ඔය සම්මාදිට්ඨිය එන්නේ නැහැ. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධය මාර්ගයයි Taman තුලින් බලන්න කියපු නුවණ ඒගොල්ලන්ට නැහැ. එහෙමනම් ඒගොල්ල කොච්චර පැය ගණන් දවස් ගණන් හිටියත් සෝවාන් වෙන්නේ නැහැ. ධාන ලැබයි අරූප තලවලට යයි ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒ ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියන නුවණ නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය නැහැ කියන එක. පැහැදිලිද?
ඔව් මට නම් පැහැදිලි. තිරුවන් සරණයි.
ඔබලන්ට ඉතින් මේ වෙනකොට මේ කියන ඒවා පැහැදිලි වෙන්න ඕන. තිරුවන් සරණයි අසස්.
හලෝ සර්. තිරුවන්
සර්. ඔය කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නේද? මේවා එහෙමමයි කියලා පිළිගන්නේ නැතුව හොයන්න විමසන්නයි මම කියන්නේ.
ප්‍රශ්නයක් අහන්න. හේතුප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච හැමදේම සංස්කාර කියලා ගත්තාම හරිද?
සංස්කාර කියන එකේ තේරුමත් ඒකයි. සංකතයි. සංකතය කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන එක. ඒක මේ ලෝකෙට ඇයිති ඕනම දෙයකට පොදුයි. එතන අපිට නොපෙනෙන පැත්ත බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්නනවා. ඒවයි හැමතිස්සෙම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා. මකද දැන් අජත්තායතන වලට අවිද්‍යා ප්‍රත්‍යයෙන් බහිද්ධායතනත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දේශනා තියෙනවනේ නේද?
සූත්‍රයේ නමක් මතක ගන්න බලන්න.
එයා තියෙනවා මේ ඥානවත්තු මේ 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 ප්‍රතිසම්බිදාමග්ගය එහෙම තියෙනවා ආයතන ගැන කියද්දි. දැන් ඇසට හේතු ප්‍රත්‍ය සඳහන් කරද්දි අවිද්‍යා කර්ම තණ්හා ආහාර අභිනිබ්බත්ති කියලා එහෙම තියෙනවා. ඒ රූපයටත් ඒ වගේම ඒ ටිකම කියනවා. ආහාර කර්ම තණ්හා විද්‍යා ඒවා ප්‍රත්‍ය කියලා කියලා තියෙනවා නේද? හේතු ප්‍රත්‍ය. ප්‍රතිසම්බිදා මග්ගේ මේන ඥානවත්තු මේ ඥාන කතාවල එක එක ඥාන ගැන කියද්දි අජ්ජත් ආයතන ගැන ඥානෙයි බහිද්ධ ආයතන ගැන ඥානෙයි කියන කොටස්වල පැහැදිලිව සඳහන් කරනවා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවයි කියන එක. ඒකට ආයතන හයට නේද සියල්ල කියන්නේ. සබ්බ සූත්‍රය සියල්ල සූත්‍රය කියන එක. ඒකට ඒ ආයතන හැම එකම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා එහෙම ඒ සඳහන් වෙනවා. ඒකට ওই ටික නේද අපි මේ සබ්බන්තං කියනකොට එන්නේ. හරිද සුදේෂ්?
පටිසම්භිදා මග්ග
කුද්දකනිකායේ
ඒවා මේ පස්සේ ආපේ වද
එහෙමත් ඉතින්
මම බොහොම පරිස්සමෙන් කියවන්නේ
කුද්දකනිකායත් ඉතින් ත්‍රිපිටකේ කොටසන්නේ නේද? ඒකේ මේ තව තැන්වල තියෙනවා ඉතින් මේ ආයතන මුලාව ගැන කියන තැන්වල ඒවා හොයා ගන්න වෙනවා. දැන් සලායතන සූත්‍රය ගත්තාම ඒවා පිරිසිඳ දකින්න කියපු හැටි. ඇස ගැන සම්මාදිට්ඨියෙන් නම් ඇස පිරිසිඳ දකින්න ඕන, රූපේ පිරිසිඳ දකින්න ඕන, විඥානේ පිරිසිඳ දකින්න ඕන, පස්සේ එනිසා හටගන්න වේදනාව. ඒතර ඒකේ ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. සාමාන්‍ය කෙනා ඥානං අපස්සං යථා භූතං. ඥානං පස්සං යථා භූතං වුණොත් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කියලා පෙන්නලා තියෙනවානේ. ඒ වගේ මේ ආයතන ගැන කියපු ඕන සූත්‍රක මේ කතාව තියෙනවා. ඊළඟට රූපය ගැන කියන සූත්‍ර ඕන එකක ඔක තියෙනවා. දැන් අපි රූපස්කන්ධය කියලා පනවන්නේ මොනවාද? ඇහැයි රූපෙයි, කනයි ශබ්දෙයි, ඒ විදිහට එනවනේ. ඉතින් ඒ පැති වලින් ගත්තත් ඒ සූත්‍ර ගොඩාක් තියෙනවා. එතකොට මේ රූපය පිරිසිඳ දකින්න කියන්නේ ඇයි? අපිට රූපේ අවිද්‍යාව ඊයදිලා, ඒ කියන්නේ රූපේ ඇත්ත දකින්න නැති හින්දා. ඒ නිසා නේද කායනුපස්සනාව දීලා තියෙන්නේ. එතකොට කායනුපස්සනාව සතිපට්ඨාන සූත්‍ර ගත්තහම කියන ටික තමයි මම කිව්වේ. සමුදේවය බලන්න තියෙනවා. ඒවා ඊළඟට ඒ අර අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියන එක ඒවා තියෙනවා. ඉතින් එහෙම ඒ සූත්‍ර පිටකෙන් ගොඩාක් ගන්න පුළුවන්. ඒකට මේ අවිද්‍යාවෙන් හදන ලෝකෙක නේද අපි ජීවත් වෙන්නේ කියන තැනට එන්න වෙනවා. ලෝකය කියන්නේ අපහු ආයතන හය සබ්බං කියන එක. ඒකර කුද්දක නිකායෙන්ම ගන්න අවශ්‍ය නැහැ. සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ ගොඩාක් තියෙනවා. කන්ද සංයුක්ත. එතකොට චක්කු සූත්‍ර කියලා තියෙනවා. ඒ වගේම කියවලා බලන්නකො.
අවසරයි මේ බාහිර රූප පව අවිද්‍යාව නිසා කියන එක කුද්දක නිකායේ පරිසම්බදා මග්ගපාවිය හැර වෙන එක සඳහන් වෙනවද?
රූපය පිරිසිඳ දැකීම තුළ ඒක තමයි මං කියේ චක්කු සූත්‍රයෙන් බලන්න කියලා. සංයුක්තනිකායේ ගොඩක් තැන්වල එන්න ඒ උඩින් තේන තේරුම නෙමෙයි. ඉතින් ඒවයි මේ තේරුම දකිනකොට එනවා මේ ඇහැ කියන එකත් පනවගත්තු එකක් නේද, බාහිර රූප කියන එකත් පනවගත්තු එකක් නේද කියන අවබෝධය. ඒක අර සම්බන්ධ කරන්න ඕන. ඉතින් ලෝකය බාහිරේද තියෙන්නේ තමන් තුලද තියෙන්නේ කියලා රෝහිතස්ස සූත්‍රයෙන් එහෙම. ඒතට ආයතන නිසා දැනගන්න බහිද්ද රූප කියන ඒවා ඇත්තටම එළියේ තියෙන ඒවාද නැත්නම් මෙහෙන් හදලා එළියෙන් තියෙන ඒවාද කියන පැත්ත බලන්න වෙනවා. නේද?
හොඳයි, තේරුම් ගන්න.
මේවා මෙහෙමයි, එහෙම පිළිගන්න නෙමෙයි මේවා. හොයලා බලන්න. ඉතින් ඒක බොහොම හොඳයි එහෙම. තව තව ප්‍රශ්න කර කර ඒවා විමසලා බලන්න ඕන.
නෑ, ඒක වෙන්න පුළුවන්. මොකද දැන්නේ ඔය සංස්කාර ගැන කියන කොටත් රූපන් රූපත්තාය සංකතං අදුසංකරණ කියන්නේ රූපය බවට පත් කරන්නේ සංස්කාර. සංස්කාරෙන්නේ අවිද්‍යාව නිසා. එහෙම ගන්නත් පුළුවන් කියලා මට හිතෙන්නේ.
ඔව්. ඒක ඉතින් අපි දැන් ප්‍රායෝගික විදර්ශනය කරනකොටත් ඕක හොඳට පැහැදිලි වෙනවා. තමාර බල්ලගේ උපමාවෙන් දැන් කිව්වේ අපි දැන් එහෙන් දකින්න ඒවා ඉන්නේ අපි එළියේ තියනවා කියලා විශ්වාස කරලා තියෙනවා. ඒක එහෙන් දකින්න එකක්වත් නෝනේ බලන්න වෙනවා. එළියේ තියෙන ඒවාද නැත්නම් ඇහැ උපද්දලා දෙන දෙයක් දැනගෙනද? දැන් ඒක උදාහරණයක් විදිහට දැන් අපි එළියේ තියෙන ඒවා ඇහැට පේන්නේ වර්ණනේ, අරමුණු වෙන්නේ. ඒ වර්ණ ඇත්තටම එළියේ තියෙන ඒවාද නැත්නම් ඇහැ හැකියාව මත උපද්දන දේවල්ද? අපිට ගස්වල කොළ පාටට පේනකොට අපිට හිතන්නේ කොළවල කොළ පාට තියෙනවා කියලා. බැ අපි රතු පාට කණ්ණාඩියක් නිල් පාට කණ්ණාඩියක් වගේ දාලා බැලුවොත් මොකද්ද වෙන්නේ? එතකොට පේන පාටත් කොළවලද තියෙන්නේ? නැත්තම් මේ අපේ ඇහි හැකියාව මත උපද්දලා දෙන ස්වභාවයක්ද? කළු සුදු විතරක් පේන හැක් තියෙන කෙනෙකුට ওই පාටවල ටික පෙනෙයිද? එයා හිතයිද කොළ පාට ගහේ තියනවා කියලා? එයා හිතයි මේ කළු සුදු ටික ඒ පැත්තේ තියනවා කියලා. ඉතින් ඒක එහෙන් උපද්දලා දීපු භාවයක් දැනගත්තද නැත්නම් එළියේ තියෙන රූපයක්ද ඒ දැනගත්තේ? ඒක තමයි ඒ ආයතන පිරිසිඳ දකින්න කියන පැත්තෙන් යනකොට තව තව ඔක පැහැදිලි වෙනවා. මේ ආයතන එකකින්වත් බෑ එළියේ තියෙන දේවල් දැනගන්න. ආයතනෙන් උපද්දලා දෙන සංඥාව ගැන කල්පනා කරලා දැනගත්තු දෙයක් නේද මේ අපි දැනගන්නේ. ආයතනයක් කියන්නේ මේ නිකන් අර චිත්‍රපටියක ස්ක්‍රීන් එකේ මොනවා හරි හදලා දෙන දෙයක් වගේ. අපි හෝල් එක ඇතුළේ ඉඳන් ඕක දිහා බලාගෙන එක එක ඒවා කල්පනා කරනවා. ඊළඟට අපේ අවිද්‍යාව නිසා, මෝඩකම නිසා අපි හිතනවා ඔය එළියේ තියෙන දේවල්, හෝල් එකෙන් එළියේ තියෙන දේවල් දැනගත්තා කියලා. ඒ වගේ සිද්ධියක් නේද මේ ආයතන වලින් වෙන්නේ. ඒක මේ විදර්ශනයත් එක්ක දකින්න පුළුවන් දෙයක්. ඒක පුරුදු කරන්න ඕන දෙයක්.
භවියර ඔය දවසින පිටිකල සාමාන්‍ය කරගියෝ තාක්ෂණවල ටිකක් ඔඩියෝ එකේම ටිකක් අර අමාරු නේද ටිකක් පද්දේ නැත්නම් අහුන් සිදුවේ.
ඒකට නම් කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ කණයි හිතයි කරගන්න
වෙනවා. අපි කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක හොත දේශනා ටික හොත සාකච්ඡා අපි කරමු. මම භාගයක් විතර වගේ.
පිටිකල ගුණරත් ස්වාමීන් වහන්සේ පළවෙනි එකේදී මම එක තැනක පොඩි මේ ක්වෙස්චන් මාර්ක් එකක් දාලා තිනවා මම නෝට් එකේ. ඒකේ මේ අර නච කිංචි ලෝකේ උපාදීයති කියන තැනට පස්සේ මේ ඔය ප්‍රශ්නයක් අහලා එතන කතා කරනවා. එතනින් එහාටත් යන මාර්ගයක් තියෙන්න ඕනේ කියලා. එතන අර මේ එතන අදහස් වෙන මේ නච කිංචි කියන්නේ මේ ලෝකයෙන් ලෝකෝත්තර පැත්තට යනවා කියන එකද වාගේද? ඒ නච කිංචි ලෝකේ උපාදීයති කියහම තාමත් ලෝකේ ඉන්නේ ඒ ලෝකෙන් එතර වෙනවා කියන වාගේ අදහස නේද දෙතන ඉන්නේ? ඔගේ ප්‍රශ්නේ තේරුණාද නැන්නේ?
ප්‍රශ්නේ නම් තේරෙන්න ඕනත් නෑ. ඉතින් උත්තරේ ඔයා හොයාගන්න ඕනේ කියන එක. මොකද හිතෙන්නේ?
එකද මම ක්වෙස්චන් මාර්ක් එක දාලා ඊට පස්සේ හිතනකොට මට මම එකපාරට අහනකොට තමයි මම ඇත්තට ක්වෙස්චන් මාර්ක් එක දාගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ අර නචකින්චි ලෝකේ උපාදීයති කියන්නේ නම් අපි ලෝකයට බැඳිලා ඉන්න එකට අමතරව තවත් දෙයක් ලෝකෝත්තර තැනකුත් තියෙනවා. එතනට යන්න තමයි දැන් එතනින් එහාට කියලා තමයි මම දැන්ට හිතාගෙන හිටියේ. මේ ඒතර තහනවා මං හිතන්නේ අර මේ කවුරු හරි එක්කෙනෙක් අහන ප්‍රශ්නයක් එතන. ස්වාමීන් වහන්සේ එතන hina වෙලා පොඩ්ඩක් මොකද්ද කියනවා. තිරුවන් සරණයි.
ඔය සාකච්ඡාව මං හිතන්නේ ඉවර වෙනකන් අහුවොත් සමහර විට මොකද්ද මේ කියලා ටිකක් අදහසක් එයි. ඔවා අපි ආයෙ අහන්න ඕන දේවල් නේද? ඒකයි මේ සාකච්ඡා කරන එක ඒවා නැවත නැවත අහන එක ධර්ම අවබෝධයටමයි හේතු වෙන්නේ. පිට සමහර විට එකපාරට ප්‍රශ්න එන එක හොඳයි. ප්‍රශ්න එනවා කියන්නේ හිතන්න තැන් තියෙනවා. සිහියෙන් අහගෙන ඉන්නවා. ප්‍රශ්න තිබුණොත් තමයි උත්තර හම්බෙන්නේ. ඒ හින්දා මම කියන්නේ පුළුවන් තරම් ප්‍රශ්න කරන්න මේක හරි කියලා නිකන් පිළි අරන් ඉන්න නැතුව. අහන්න තමන්ටත් හොඳයි අනිත් අයටත් හොඳයි. ඕගොල්ලෝම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියා දෙන්න ගියාම ඒක තමන්ගේ අවබෝධය තව තව නිරවුල් වෙනවා. කමල්ලර මකද්ද අනිසිතෝ චවිහෙරති කියපු එක කාගේ එකක්ද? මේ අපේ සාකච්ඡාව කම කොටසක්ද වෙන එකක්ද දන්නේ නැහැ නේද?
ඒක හොඳයි. ඒක මේ ජිනාලංකාර හඳුරන්ගේ හරි ලස්සනයි. ඒක තේරුම් කරගන්න ඒක බොහොම පොඩි එකක් අහලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔබතුමා කියපු එක වගේමයි ඒක තේරුම් කරලා තියෙන හොඳට හඳුරු.
අහන දැන් ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද? ගොඩක් වෙලා කතා කරානේ. එයිම එක තැනකින් ඉතින් මේ අවබෝධ වෙනකොට මම හිතන්නේ ඒ තැනින් තැනින් තියෙන ප්‍රශ්න වලටත් උත්තර එනවා. පද්මගේ පටිච්ච සමුප්පාදේ ප්‍රශ්නෙට උත්තරේ ඔය කතා කරපු ඒවයි. අර මේ හැම එකක්ම සංකාරයක්. ඒ කියන්නේ අවිද්‍යාව මුල් වෙලා තමයි ওই පටිච්ච සමුප්පාදේ ඉතුරු ඒවත් වෙන්නේ. ඒවත් සංකාරමයි. ඒ සංකාර කියන වචනේ නොකෙව්වට ජන විඥානය කියන්නේ සංකාරයක්. අවිද්‍යාවෙන් පස්සේ එන සංකාරය විතරක් නෙමෙයි විඥානෙත් සංකාරයක්. නාම රූපෙත් සංකාරයක්. සලආයතනත් සංකාර. අනේ මේ විදිහට දකින්න පුළුවන්. ඒක ඒ පැත්තෙන් කිව්වොත් ඕක පටිච්ච සම්පදායක් කියා ගන්න බැරි වෙනවනේ. දැන් දුක තියෙන එක සංකාරයක් කියන එක හොඳට පැහැදිලිය තිනේ. අවිද්‍යාවෙන් කරපු. ඒ වගේ දකින්න අනිත් සේරම මේ අවිද්‍යාව මතම කරන සංකාර. ඒකට ඔය කැඩි කැඩි බෙදලා තිබුණාට ඉතින් අර මුලයි යගයි සම්බන්ධ කළොත් අවිද්‍යාව නිසා දුක. ඇයි දුකයි කියන්නේ? සංකාර දුක්ක. ඒකට අර ලෝකෙටයි ති දුක සැප කතාව නෙමෙයි නේ තියෙන්නේ. අවිද්‍යාවෙන් කරන සංකාරයක් නම් ඕක දුකයි. ඒකට අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එනත් පැහැදිලි වෙනවා එතන. හැම මොහොතේම අවිද්‍යාවෙන් දෙයක් හදුවා නම් ඕක දුකමයි. ආයේ ඕකේ කතා දෙකක් නැහැ. කියන මට්ටමේ ගැඹුරක් තියෙනවා. ඒතර ඒ දුක නවත්තන්න නම් ඒ දුක හටගන්නේ කොහොමද කියන සමුදේ හොයන්නම වෙනවා. සමුදේ හොයවීම තුල අවිද්‍යාව තේයි. අවිද්‍යාව මතමයි ඕක පණෙන්නේ. අවිද්‍යාව නැත්තම් ඔක පැනවෙන්නේ නැහැ. එහෙම වුණා නම් එහෙනම් දුක උපදින්නේ නැහැ. තියෙන දුක නැති වෙනවා නෙමෙයි, දුක උපද්දන ස්වභාවය දුරු කරනවා. ඒකයි මේ උපතක් නැති කරනවා කියන්නේ. ඒක මරුණයින් පස්සේ උපත කතාවක් නෙමෙයි. මේ මොහොතේ උපද්දන එක නවත්තනවා. මොනවාද මේ මොහොතේ සංකාර, මේ මොහොතේ අවිද්‍යාව, මේ මොහොතේ දුක, මේ මොහොතේ පංච උපාදානස්කන්ධ හදන එක. කන්දානම් පාතුභවෝ කියන එකයි ඒක නවතින්නේ. ආයතනනම් ප්‍රතිලාභෝ කියන එකයි නවතින්නේ. ඕකනේ ಜಾති. ඒක මේ මොහොතේ සිද්ධිය. මේ මොහොතේ අවිද්‍යාව තියෙනකන් ඉපදීම තියෙනවා. අවිද්‍යාව නැත්තම් ඉපදීම නැවැත්තුව. නා ಜಾති. කියන එහෙම මට්ටමක් තියෙනවා මේ ලෝකෝත්තර දර්ශනයේදී. ලෝකිතයිති මට්ටමේදී ඉතින් ඕවා ඊට වඩා වෙනස් දේවල් තමයි අපිට අහන්න ලැබෙන්නේ. පැහැදිලි ඇති කියලා මං හිතනවා. ඉතින් පැහැදිලි නැත්නම් තව හොයලා තව පැහැදිලි කරගන්න. හොඳයි. තෙරුවන් සරණයි එහෙනම් හැම දෙනාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.